නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්කවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහාය කතමේ චත්තාරෝ කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා පස්සෝ දුතියෝ මනෝ සංචේතනා තතියා විඤ්ඤාණං තතුත්ථං ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පිටුතුන්ට මතක ඇති අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ මජ්ක්‍ධිම නිකායේ එන චබ්බිසෝදන සූත්‍රය. චබ්බිසෝදන සූත්‍රය එකාතකින් අපිට විවිධ අන්දමින් මඟ පෙන්වීමක් සලස්සනවා. මොකද මෙතෙන්දි සාකච්ඡාවට බඳුන් වෙන්නේ අත් වශයෙන්ම කියනවා නම් රහතන් වහන්සේ කෙනෙක් තමන් වහන්සේ රහත් භාවයට පත් වුණු බව ප්‍රකාශ කළාට පස්සේ කොහොමද ඒ සඳහා පිළිපදින්නේ, කොහොමද ඒ අහන කෙනා ඒ අනුව ඒක විශ්වාස කරනවද නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම බැහැර කරනවද කියන කාරණාව තමයි අත් වශයෙන්ම සාකච්ඡා වෙන්නේ. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් හෝ අවස්ථාවකදී යම් භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේ අරහත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළොත් එතෙන්දී එක පාර්ටම පිළිගන්න යන්නත් එපා, එක පාර්ටම ප්‍රතික්ෂේප කරන්නත් එපා, එක්තරා අන්දමකින් විමර්ශනයකට ලක් කරන්න කියලා. එතකොට ඒ විමර්ශනයට ලක් කරලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ අනුගමනය කරපු ප්‍රතිපදාව සම්බන්ධයෙන්. ඒකාතකින් එතකොට මේ ප්‍රශ්නය අහන කෙනා ඔබ වහන්සේ රහත් වුණේ කොහොමද කියන අහන කෙනාට සැහෙන දුරක අවබෝධයක් තියෙන්න ඕනේ මේ අරහත් මාර්ගය සම්බන්ධයෙන්. නැත්නම් මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් යම්සේ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර අනුව අපිට නිශ්චිත වශයෙන් තීරණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම මේ බඳු මාර්ගයක් ප්‍රතිපදාවක් අනුගමනය කළා ලැබපු ප්‍රතිඵලයක්ද මේ. එහෙම නැත්නම් අධිමානය නිසා නැත්නම් තමන්ව අධිතක්සේරුවකට ලක්වීම නිසා ලක්කිරීම නිසා කරන ප්‍රකාශයක්ද, එහෙමත් නැත්නම් මේ රට්ටු රවට්ටන්න කරන ප්‍රකාශයක්ද කියලා එක්තරා අන්දමක විමසීමට ලක් කරන්න පුළුවන් වෙන්නේ සෑහෙන අවබෝධයක් මේ විමසන කෙනා තුළටත් විමසන කෙනා තුලත් තිබීම අනුවයි. ඉතින් එතකොට මුලින්ම අහන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ව්‍යවහාර හතර සම්බන්ධයෙන් ඔබ වහන්සේ ක්‍රියාත්මක වුණේ? දැන් අපි දන්නවා අපි ඇහැ සම්බන්ධ වෙනවා, කන සම්බන්ධ වෙනවා, දිව නාසය කය සම්බන්ධ වෙනවා, ඊට පස්සේ මනස සම්බන්ධ වෙනවා. මෙන්න මෙබඳු ඉඳුරන් ඇසුරෙන් අපි ලෝකයත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් ඒ සඳහා අපි භාෂාවක් ව්‍යවහාර කරනවා. ඒ වගේම විවිධාකාර සම්මුතීන් අපි ඉදිරිපත් කරගෙන තියෙනවා. ඉතින් මෙබඳු සම්මුතීන් ව්‍යවහාරයන් අනුගමනය කරලා අපි මේ මුළු ලෝකයත් එක්ක ගනුදෙනු කරමින්, ව්‍යවහාර කරමින්, සංනිවේදනය කරමින් කාලය ගත කරනවා. ඒතර මේ අවස්ථාවන් වලදී අපේ හිතේ අප්‍රමාණ වූ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. අපේ හිත ඇදෙන්න බැඳෙන්න පුළුවන්. ඒ සංකල්පවල පැටලෙන්න පුළුවන්. ඒවා දැඩිව ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වඳු තත්ත්වයක් තමයි සාමාන්‍යයෙන් ලෝකයා තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අහන ප්‍රශ්නේ තමයි එතකොට ඔබ වහන්සේ මේ බඳු තැන්වලදී කොහොමද කටයුතු කළේ? මේ ව්‍යවහාරයන් භාවිතා කරද්දී, sannivedane සඳහා යොමු කරගද්දී, ඒවායින් කෙලෙස් පහළ නොවන අන්දමින්, තමන් තුළ තියෙන ඒ ආශ්‍රවයන් ෂය වෙන අන්දමින් කොහොමද කටයුතු කළේ? එතකොට මෙන්න මේ ප්‍රශ්නේ තමයි මුලින්ම අහන්නේ. ඊට පස්සේ ඒකට සෑහෙන පමණ පිළිතුරක් ලබා දුන්නා නම් ඒ ගැන සතුටු වෙන්න කියලා කියනවා. සතුටු වුණාට පස්සේ හැබැයි එතනින් නවතින්න නැතුව ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නය අහන්න කියලා කියනවා. එතකොට අපිට තේරෙනවා මේ උත්තර දිය යුත්තේ සම්පූර්ණයෙන්ම තමන් වඩපු ප්‍රතිපදාව සම්බන්ධයෙන්. ඒ කොයිතරම් අමාරුවෙන් මේ කටයුතු වල නිරත වුණාද, කොහොමද මම මේ විදිහට මගේ හිත බේරගත්තේ, කොහොමද ඇහෙන් රූප දකින්නට මම මේ හිතේ ඇතිවන ව්‍යවහාරයන් සම්බන්ධයෙන්, හිත ගන්න විවිධ සංකල්පයන් සම්බන්ධයෙන් කටයුතු කරේ කියන ආකාරය එතකොට විස්තර කළා සපයලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේමයි නාසයෙන්, කයෙන්, දිවෙන්, හිතින් ඒ විදිහට අපි අරමුණු ගන්නකොට විවිධ සංකල්පයන් පරිහරණය කරනකොට කොහොමද නිවැරදිව කටයුතු කළේ අර ආශ්‍රවයන් ඡය වෙන අන්දමින් කියලා සපයලා පිළිතුරු දෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නේ අහන්නේ මේ උපාදානස් ඛණ්ඩ සම්බන්ධයෙන්. මොකද අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස් ඛණ්ඩයක් දේශනා කරලා තිනවා. රූප උපාදානස් ඛණ්ඩය, වේදනා උපාදානස් ඛණ්ඩය, සංඥා උපාදානස් ඛණ්ඩය, සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියලා. එතකොට මේ උපාදානස්කන්ධවල තේරුම තමයි එකතකින් අපි මේ සත්වයේ පුජ්‍යලයක් මමෙක් වශයෙන් අපි මේ පරිහරණය කරන ස්වභාවය මේ අද්දකීම් සම්භාරය බුදුරජාණන් වහන්සේ මේ බඳු උපාදානස්කන්ධ පහකට බෙදලා අපිට කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ උපාදානස්කන්ධයන් පරිහරණය කරද්දී ඒ උපාදාන తත්වය බැහැර වෙන අන්දමින් උපාදාන නොකරන අන්දමකින් කොහොමද කටයුතු කළේ කියලා මේ ස්කන්ධ සම්බන්ධයෙන් තමයි ඊළඟ ප්‍රශ්නේ නගන්නේ. ඉතින් එතකොටත් ස්කන්ධ මූලික කරගෙන ඒ ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාවක් පිරුවානම් ඉතින් එතකොට ඒ උන්වහන්සේට පුළුවන්කමක් ලැබෙන්න ඕනේ ඒ ප්‍රතිපදාව සපේලා උත්තර දෙන්න. මෙන්න මේ විදිහට මම රූපස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා. මේ විදිහට වේදනාස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා. මේ විදිහට සංඥාස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා. මේ විදිහට සංස්කාරස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා. මේ විදිහට විඥානස්කන්ධය සම්බන්ධයෙන් කටයුතු කළා කියලා. එහෙමනම් ඒ තමන් ප්‍රායෝගිකව ඒ ස්කන්ධය පරිහරණය කරපු ආකාරය. කෙලස් ඇති නොවන අන්දමින්, උපාදාන නොවන අන්දමින් තමන් ඒ පිළිපැදපු ආකාරය ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ එහෙමනම් සපේලා පිළිතුරු දෙන්න ඕන. ඉතින් එතකොට ඒ පිළිතුරත් හොඳට ලැබුණා නම් එතකොට මේ ප්‍රශ්නේ නගපු කෙනාට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් ඒ ගැන සතුටු වෙන්න සාදු කියලා ඒක අනුමත කරන්න. හැබැයි එතනවත් නතර වෙන්න එපා. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අහන්න. තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ධාතු සම්බන්ධයෙන්. අපි දන්නවා අපි මේ කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් කියලා හිතාගෙන ඉන්න ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම තත්වයක් නැහැ. මේකේ තියෙන හදාගත තත්වයක්. ඇත්ත වශයෙන්ම නම් තියෙන ධාතු ස්වභාවයක්. මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා මේ භෞතික ලෝකය සම්පූර්ණයෙන්ම අත දක්වන්න පුළුවන්. ඒ කියන්නේ තද දේවල්, රළු දේවල්, බුරුල් දේවල්, සැහැල්ලු දේවල්, මෘදු දේවල්, ගොරෝසු දේවල්, ඒ ඔක්කොම පඨවි ධාතුව. ඊළඟට ගලන දේවල්, ඊට පස්සේ ඒ පිඬු කරන ස්වභාවය මේකයිති වෙන්නේ ආපෝ ධාතුවට. ඊට පස්සේ උණුසුම සිසිලස කියන එක තේජෝ ධාතුව. ඊට පස්සේ සෙලවෙන ස්වභාවය, එකට ධර්ම ස්වභාවය, ඒකයිති වෙන්නේ වායෝ ධාතුවට. එතකොට මෙන්න මේ බඳු වායෝ ආපෝ තේජෝ පඨවි කියන මේ ධාතු හතරක සංකලනයක්, ඒකරාශී වීමක් තමයි මේ භෞතික ලෝකය කියලා කියන්නේ. එතකොට මේ මෙබඳු ඒකරාශී නොවන හැම තැනකම තියෙන ආකාශ ධාතුව. එතකොට මුළු විශ්වයම, එමත් නැත්නම් මේ මුළු අපේ අභ්‍යන්තර වශයෙන් සලකන මේ ශරීරයත්, බාහිර වශයෙන් සලකන මුළු අනෙකුත් සියලුම භෞතික ලෝකයත් මෙබඳු ධාතු පහකින් එතකොට නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තවත් ලෝකයක් තියෙනවා. ඒ තමයි මානසික ලෝකය. මේ මානසික ලෝකේ විඥාන ධාතු වශයෙන් මෙතෙන්දි පෙන්ලා තියෙනවා. එතකොට මෙන්න මේ බඳු ධාතු 6ක පරිහරණයක්, ධාතු 6ක වෙනස් වීමක් තමයි මේ මුළු ලෝකේ පුරාම අජීවී සජීවී සියල්ල තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙතන සත්ව පුජ්‍යල ස්වභාවයක් නැහැ කියලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ ධහම සම්බන්ධයෙන් ඔබ වහන්සේ කොහොමද කටයුතු කළේ? මේක තේරුම් ගත්තේ කොහොමද? ඒ ධාතුන් අනුසාරයෙන් මේ අනාත්ම ස්වභාවය තේරුම් ගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තුන්වෙනිව නගන්නේ. ඉතින් ඒකටත් සෑහෙන නිවැරදි පිළිතුරක් ලැබුණා නම් ඊට පස්සේ ඒකටත් සාදු කියලා අනුමත කළා. ඒක සාදු කියලා අනුමෝදන් වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එතනුත් අතර වෙන්න එපා. ඔන්න හතරවෙනි ප්‍රශ්නේ නගන්න. හතරවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ ච අජ්ජත්තික බාහිරානි ආයතනානි. දැන් මේ තවත් ආකාරයකින් කරන විග්‍රහයක්. අපි දන්නවා අපිට ආයතන ආධ්‍යාත්මික වශයෙන් 6කුත් බාහිර වශයෙන් 6කුත් විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිවෙන් රස බලනවා, කයෙන් ස්පර්ශයන් ලබනවා, මනසින් විවිධ අරමුණු ගන්නවා. එතකොට මේක තමයි අපි ලෝකය කියලා සලකන්නේ. මේක තමයි අපි අපේ ජීවිතය කියලා සලකන්නේ. එතකොට මේ විදිහට මේ ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී නැත්නම් මේ ආධ්‍යාත්මික බාහිර ආයතන පරිහරණය කරද්දී කොහොමද ඒ තුලින් පැන නගින විවිධ තණ්හා ආදී කෙලෙස් පැන නොනගින ආකාරයට ඔබ වහන්සේ කටයුතු කළේ කොහොමද? ආයතන පරිහරණය කරද්දී කොහොමද පිහිටියේ කියන ප්‍රශ්නේ තමයි එතකොට හතර වෙනුව අහලා තියෙන්නේ. ඒකටත් සෑහෙන ප්‍රමාණවත් පිළිතුරක් දුන්නා නම් උන්වහන්සේ සපේලා කිව්වා නම් මම මේ විදිහට තමයි මගේ ආයතන පරිහරණය කරේ, මේ විදිහට තමයි ඉන්ද්‍රයන් සංවර කරගෙන හික්මවාගෙන මං ප්‍රතිපදාවක් රැක්කේ පිරුවේ කියලා ඉතින් ඒ විදිහට සපේලා පිළිතුරු දෙනවා නම් ඒකටත් සාදු කියලා පිළිගන්න කියලා කියනවා. ඊට පස්සේ එතනෙවත් නතර නොවී ඔන්න ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අහන්න කියලා කියනවා. පස්වෙනි ප්‍රශ්නය වෙන්නේ සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමංකාර මානානුසයා සුසමාහු සුසමූහතාති. මේවා මේ හටගද්දී, ඒ කියන්නේ දැන් මේ අපි දන්න කෙනෙක් පුඤ්ජලයේ කියලා හිතාගත්ත ස්වභාවය ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක තියෙන දෙයක් නෙමෙයි, මේක අපේ තියෙන අවිද්‍යාව නිසා අපි විටින් විට හදන දෙයක්. ඒතර ඔබ වහන්සේ කොහොමද මෙන්න මේ தත්ත්වය තේරුම් ගත්තේ? ඒ විටින් විට අවිද්‍යාව මූලික වෙලා කෙනෙක් පුජ්‍යලයේ ඇතුළත හදද්දී අපේ හිත ඇතුලේ ගොඩ නැගෙද්දී ඒක හඳුනාගත්තේ කොහොමද? ඒකට අහු නොමී කටයුතු කළේ කොහොමද? මේකෙන් බේරුණේ කොහොමද? ආත්ම දෘෂ්ටිය දුරු කරගත්තේ කොහොමද? අස්මිමානය දුරු කරගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි නගන්නේ. එතකොට අර කලින් ප්‍රශ්න වලටත් වඩා ටිකක් සූක්ෂම ප්‍රශ්නයක්, ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක්, සෑහෙන ප්‍රතිපදා පුරපු කෙනෙක් කරන්න උත්සාහත් වෙන කොටසක් තමයි ප්‍රශ්නෙත් නගන්නේ. ඉතින් එතෙන්දී මේ බඳු ප්‍රශ්නයක් අහුවාම අර ස්වාමීන් වහන්සේ තමන් පටන් ගත්ත තැන ඉඳන්ම සවිස්තරාත්මකව පිළිතුරක් දීලා තියෙනවා. මේ සූත්‍රේන අන්දමින් උන්වහන්සේ පැවිදි වෙච්ච තැන් පටන් කොහොමද සීලයක් පරිහරණය කළේ, සීලය හොඳින් ආරක්ෂා කරේ කොහොමද, තමන් වහන්සේ ලක්ෂින සාමණේර සීලයක් නැත්නම් උපසම්පදා සීලයක් හොඳින් ආරක්ෂා කළේ කොහොමද, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් පවත්වුවේ කොහොමද, මොකද මේ ඉඳුරන් පරිහරණය හරහා විවිධාකාර කෙලෙස් පහළ වෙනවා, එතකොට නිවැරදිව ඉඳුරන් පරිහරණය කළේ කොහොමද, ඒ බඳු ඉන්ද්‍රිය සංවරයක් පවත්වුවේ කොහොමද, ඊට පස්සේ කොහොමද මේ සතිමත් භාවය දියුණු කළේ? සතිමත් භාවය එක තැනකදී දෙතැනකදී පමණක් නෙමෙයි, නැත්තම් ඉඳගෙන ඇවිදිනකොට පමණක් නෙමෙයි, මේ හැම තැනකදීම හැම කටයුත්තකදීම කොහොමද තමන් ඒ සතිමත් බව දියුණු කරන්න උත්සාහවත් වුනේ, සම්පජඤ්ඤය දියුණු කරන්න උත්සාහත් උනේ? ඉතින් ඒ කටයුතු මේ ඔක්කොම විස්තර කරගෙන යනවා දැන්. ඉමිනාචාරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ, ඉමිනාචාරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ, ඉමිනාචාරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ. ඉතින් මේ විදිහට ඒ ස්වාමීන් වහන්සේ අර පොඩ පොඩේ පටන් ගත්ත ආකාරය සීලෙන් සීලය පුළුවන් තරම් කැප වෙලා ආරක්ෂා කරමින් සීලය රකිමින් ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් පවත්වමින් සති සම්පජඤ්ඤය දියුණු කරමින් ඊට පස්සේ ඔන්න සමාධි ශික්ෂාවක් වඩන්න උත්සාහත් වෙනවා. තමන්ගේ හිතේ විවිධ නීවරණ බැහැර කරමින් තමන් තුළ විවිධ සමාධි තත්ත්වයන් උපදවා ගන්න උත්සාහත් වෙච්ච ආකාරය මතක් කරනවා. ඉතින් ඒකේ සෑහෙන දුරකට ගියාට පස්සේ යම් සමාධි තත්ත්වයක් හිතේ හොඳට තහවුරු කරගත්තට පස්සේ විපස්සනාවක් වඩන්න උත්සාහත් වෙච්ච ආකාරය මේ පිළිතුරේ සඳහන් වෙනවා. ඒ බඳු විපස්සනාවක් වැඩීම හරහා උන්වහන්සේගේ හිත කාමාශ්‍රවේනුත් නිදහස් වුණා, භවආශ්‍රවේනුත් නිදහස් වුණා, අවිජ්ජාශ්‍රවේනුත් නිදහස් වුණා. මෙන්න මේ අන්දමින් කටයුතු කිරීම හරහා තමයි මේ විඥානයේ සහිත කය මූලික කරගෙන පහළ වෙන මම කෙනෙක් පුජ්‍යලයක කියලා ඒ බඳු සංකල්පනාවන්, එහෙම නැත්නම් බාහිර මුල් කරගෙන පහළ වෙන විවිධ ඒ බඳු මම කෙනෙක් පුජ්‍යලයක කියන සංකල්පනාවන්, මෙන්න මේවා වලට රැවටෙන්නේ නැතුව මම බේරුණේ මෙන්න මෙහෙමයි කියලා උන්වහන්සේ සපේලක් පිළිතුරු දෙනවා. ඉතින් එතකොට පින්වත්නි මේ සූත්‍රය ඇත්ත වශයෙන්ම සැලකුවාම දැන් චබ්බිසෝදන කියලා කිව්වට මේකේ තියෙන්නේ විසුද්ධි පහයි කියලා කියන්න පුළුවන්. මේ තේරවාදය තුල තියෙන මේ මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන විසුද්ධීන් පහයි. නමුත් චබ්බිසෝදන කියන වචනයෙන් හැඟෙන්නේ එතන විසුද්ධීන් හයක් තිබිය යුතුයි කියලා. කියන්නේ චබ්බිසෝදන කියලා කියන්නේ විසුද්ධීන් හයක් කියන අදහසයි. නමුත් යම් හෝ හේතුවකට මෙතන පොතේ නැත්නම් මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ විසුද්ධි පහයි. ඉතින් එතකොට මේ සම්බන්ධයෙන් අටුවාචාර්යින් වහන්සේ මතයක් ඉදිරිපත් කරනවා. මේ අන්තිමට කියපු පස්වෙනි එක සමහර විට දෙකට බෙදලා වෙන්නේ නැති මේ හයක් කියන්නේ කියලා. හැබැයි ඒක හුඟක් දෙනෙක් ප්‍රතික්ෂේප කරනවා. මොකද එහෙමනම් අනිත් ඒවාත් දෙකට බෙදලා ගන්න පුළුවන්. එතකොට හයටත් වඩා වැඩි වෙනවා කියලා. දැන් ඔය සම්බන්ධයෙන් එක්තරා අන්දමක හොඳ විමර්ශනයක් කරලා තියෙනවා ජර්මන් ජාතික අනාලයෝ ස්වාමීන් වහන්සේ. මොකද උන්වහන්සේ මේ තේරවාද ත්‍රිපිටකයත් ඊළඟට චීන ආගම ග්‍රන්ථත්, ඒ කියන්නේ අපි දන්නවා බුදු දහම ලංකාවේ ඉන්දියාවේ පමණක් නෙමෙයි අනිකුත් විවිධ රටවල් වලට ව්‍යාප්ත වෙලා ගියා, විශේෂයෙන් මේ අශෝක අධිරාජයාගේ කාලෙදි. ඉතින් ඒ කාලෙදි ඒ ව්‍යාප්ත වෙච්ච ඒ දහම ඒ රටවල් වල ආරක්ෂා වුණා. එතකොට මේ ත්‍රිපිටකය, එතකොට මේ ථේරවාද ත්‍රිපිටකය පමණක් නෙමෙයි ඒ අනිකුත් රටවල් වලත් මේ සමගාමීව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ චීන රටේ ග්‍රන්ථාරූඪ වෙච්ච ග්‍රන්ථවලට අපි කියනවා මජ්ඣිම ආගම, දීර්ඝ ආගම, ඔය විදිහට මේ සංයුක්ත ආගම, ඔය විදිහට ග්‍රන්ථාරූ මේ ග්‍රන්ථවලට නම් දීලා තියෙනවා. එතකොට මේ පුදුම මේ ආශ්චර්යවත් වැඩේ කියන්නේ දැන් මේ ශ්‍රී ලංකාවේ ග්‍රන්ථාරූඪ වෙච්ච මේ මජ්ඣිම නිකායට සමගාමීව එතකොට ඒ චීනයේත් මජ්ඣිම ආගම කියන ග්‍රන්ථය මේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඒ ග්‍රන්ථයේ මේ චබ්බිසෝදන සූත්‍රයට සමාන්තරව සූත්‍රයක් තියෙනවා. එතකොට ඒ චබ්බිසෝදන සූත්‍රයට සමාන්තර සූත්‍රයේ ඇත්ත වශයෙන්ම සෝදන හයක්, එහෙම නැත්නම් විසුද්ධි හයක් අන්තර්ගත වෙනවා. තේරවාද ග්‍රන්ථයේ අන්තර්ගත වෙන්නේ පහයි. හැබැයි අර චීන ග්‍රන්ථයේ හයක් අන්තර්ගත වෙනවා. ඉතින් අටුවාචාර්යන් වහන්සේත් ඉඟියක් කළා තියෙනවා මේ තේරවාද අට කතාවේ. මෙහෙමයි මේ මුහුදින් එතර ඉන්න මේ ඒ සත්පුරුෂයන් වහන්සේලා මෙන්න මේ හයවෙනි කාරණය වශයෙන් මේ සතර ආහාර සම්බන්ධයෙන් කටයුතු කිරීමයි දේශනා කරන්නේ කියලා. ඒ කාරණේ ඇත්ත වශයෙන්ම සනාථ වෙනවා මේ ඇත්ත වශයෙන්ම ඔය මජ්ඣිම ආගම පොතේ ඒ හයවෙනි කාරණේ මොකද්ද කියලා නිරීක්ෂණය කරා. එමත් නැත්නම් අපිට ගිලිහුණ අපිට මග ඇහැරිච්ච ඒ හයවෙනි කාරණය ඒ උන්වහන්සේලා අතින් ග්‍රන්ථාරූඪ වෙච්ච ඒ මජ්ඣිම ආගම පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කාරණේ තමයි ඔය සතර ආහාර. එතකොට මෙන්න මේ සතර ආහාර සම්බන්ධයෙන් කොහොමද මේ රහතන් වහන්සේ කටයුතු කළේ? එතකොට තවත් ඉගැන්වීමක්. දැන් එතකොට අපිට තේරෙනවා මේ දහමට පිවිසෙන්න දහම ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන්න විවිධ පැති තියෙනවා. කෙනෙක් උපාදානස්කන්ධ සම්බන්ධයෙන් පරිහරණය කළා, ඒක වැඩියෙන් ඒකට වැඩි අවධානයක් දීලා හිත බේරගන්න ප්‍රතිපදාවක් පුරනවා. තවත් කෙනෙක් ආයතන සම්බන්ධයෙන් හොඳට අවධානයෙන් ඉදෙමින් උපාදාන වලින් හිත වළක්වා ගනිමින් ඒ විදිහට මේ ප්‍රතිපදාව පුරනවා. තවත් කෙනෙක් මේ විවිධ සංකල්පයන් ඔළුවට එනකොට ඉන්ද්‍රයන් පරිහරණයේදී විවිධ භාෂාවන්, විවහාරයන්, සංකල්පයන් ගනුදෙනු ඒවත් එක ගනුදෙනු කරද්දී ඒවට රැවටෙන්නේ නැතුව ඉන්න උත්සාහයක් දරමින් එබඳු ප්‍රතිපදාවක් පුරනවා. තවත් කෙනෙක් ධාතුන් වශයෙන් මේ සියල්ල දකිමින් එබඳු ප්‍රතිපදාවක් පුරනවා. ඉතින් මේ විදිහට විවිධ ප්‍රතිපදාවන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒකාතකින් මේ සියල්ලම අපි පුහුණු කළ යුතුයිද කියලා පණය පැන නගිනවා. හැබැයි යම් හෝ ප්‍රතිපදාවක් අනුගමනය කළා නම් අනිත් ඒවා සම්බන්ධයෙන් ඒකාතකින් අනුමාන ඥානයක් හෝ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට එකක් පිරුවා නම් අනිත් ඒවා නිකන් ඉබේ පිරෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා යම්ස කෙනෙක් මහන්සියෙන් උවමනාවෙන් කැප වෙලා මෙබඳු ප්‍රතිපදාවක් පුරනවා නම් ඉතින් ඒ කරපු ප්‍රතිපදාව නැත්නම් ඒ වඩපු ප්‍රතිපදාව ප්‍රායෝගිකව හැසිරෙච්ච ප්‍රතිපදාව කවුරු හරි කෙනෙක් ඇහුවාම විමසුවාම ඉතින් එච්චර අමාරුවක් වෙන්න විදිහක් නැහැ කරපු වැඩේ කියන්නේ. ඉතින් එතකොට මේ අපිට මගහැරිච්ච හයවෙනි ප්‍රතිපදාව වශයෙන් සඳහන් වෙන්නේ මෙන්න මේ සතර ආහාරයන් පරිහරණය කරද්දී කොහොමද කටයුතු කළේ. සතර ආහාරයන් සම්බන්ධයෙන් Taman කොහොමද ඒවට ඇලෙන්නේ නැතුව, ඒවට බැඳෙන්නේ නැතුව, ඒවා උපාදාන කරන්නේ නැතුව පරිහරණය කළේ කියන කාරණාව තමයි අහන ප්‍රශ්නේ. ඉතින් එතකොට මේ සූත්‍රයට නැත්නම් මේ සූත්‍රයේ තුල මේ ප්‍රශ්නයට උත්තරයක් නැති නිසා අපිට සිද්ධ වෙනවා සතර ආහාර සම්බන්ධයෙන් කොහොමද බුදුරජාන් වහන්සේ කටයුතු කළ යුත්තේ කියලා උපදෙස් දීලා තියෙන සූත්‍රයක් විමසලා බලන්න. ඒ සඳහා මම යොදා ගන්නවා සංයුත්ත නිකායේ ඉන පුත්තමංස සූත්‍රය. ඉතින් ඒතර ඇත්තරම බුදුරජාන් වහන්සේ මේ එක එක ආහාරය සම්බන්ධයෙන් අපිට කියලා දෙනවා. ආහාරයක් කියලා කියන්නේ මොකද්ද? ඒකට දෙන උපමා මොනවාද? ඒක හරියට දැනගත්තොත් අපිට ලැබෙන ආනිසංස මොනවාද කියන මෙන්න මේ කාරණා ඊටාම ගැඹුරින් සවිස්තරාත්මකව කියලා දෙනවා මෙන්න මේ පුත්තමංස සූත්‍රය. සමහරට මේ පින්තුන් මේවා අහලත් ඇති. කෙසේ නමුත් මේ සූත්‍රයේ පරිපූර්ණත්වය පිණිස අපි ටිකක් කෙටියෙන් මේ කාරණා සලකලා බලමු. දැන් එතකොට අපි මාතෘකා කළ ආකාරයෙන් ආහාර හතරක් තියෙනවා. දැන් ඒතර පළවෙනි ආහාරය තමයි කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා. ඒ කියන්නේ මේ කෑලි කඩලා කන අපි මේ සාමාන්‍යයෙන් දන්න අපි උදේ ගත්ත ආහාරය, දවල් ගන්න ආහාරය, නැත්නම් රාත්‍රියට ගන්න ආහාරය. ඒතර මෙන්න මේ කෑලි කඩ කඩා කන ඒ ගොරෝසු ආහාර නැත්නම් සූක්ෂම ආහාරය තමයි මේ අපි දන්න ආහාරය තමයි මේ පළවෙනි ආහාරය බවට පත් වෙන්නේ. කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා. දෙවැනි ආහාරය දැන් ඊට වඩා ටිකක් ගැඹුරුයි. ඒකට කියනවා ස්පර්ශ ආහාරය කියලා. ඊට පස්සේ තුන්වැනි ආහාරය ඊටත් වඩා ගැඹුරුයි, සූක්ෂමයි. ඒකට කියනවා මනෝ සංචේතන ආහාරය කියලා. හතරවැනි ආහාරය ඊටත් වඩා සූක්ෂමයි. ඒකට කියලා තියෙනවා විඥාන ආහාරය කියලා. එහෙනම් දැන් අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මේ ආහාර පරිහරණය කරද්දී, නැත්නම් අපි මේ ආහාර ගනිද්දී කොහොමද මේවට ඇලෙන්නේ නැතුව මේ ආහාර ගන්න කියන කාරණේ. ඉතින් ඒකට අපි තේරෙන තැනකින් පටන් ගත්තොත්, ඉතින් අපි හැමෝම මිනිස්සෙන් වශයෙන් නැත්නම් සත්වයෙන් වශයෙන් මේ ආහාර මත යැපෙනවා. සම්මේ සත්තා ආහාරට්ඨිතිකා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට උපදින සත්වයින්ට ඒ ඉපදීමට අනුග්‍රහ කරන්නත්, ඉපදුනාට පස්සේ ඒ ශරීරය පවත්වන්නත්, ඒ ජීවිතය පවත්වන්නත් මේ ආහාර ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් එතකොට ආහාර නැතුව ඉන්න විදිහක් නැහැ. නමුත් මේ ආහාර පරිහරණය කරද්දී කොහොමද නිවැරදිව පරිහරණය කරන්නේ? ඒ හරහා කෙලෙස් නූපදින අන්දමින් කොහොමද පරිහරණය කරන්නේ කියන ගැඹුරු කාරණාව තමයි විමසන්නේ. ඉතින් එතකොට පින්වත්නි, මේ කබලීකාර ආහාරය අනුගමනය කළ යුත්තේ, නැත්නම් ඒක පරිහරණය කළ යුත්තේ, අනුභව කළ යුත්තේ මෙන්න මෙබඳු ආකල්පයකින් යුක්තවයි කියලා බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. මේ පින්වතුන් ඒක අහලා ඇති, ටිකක් හික්කාවදින උපමාවක් කියලා කියන්න පුළුවන්. ලස්සන කතාවක් එතන තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා යම්කසේ යුවලක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ ඉන්න පුංචි එකම දරුවා පුතෙක් අරගෙන මේ කාන්තාර මාර්ගයකට පිවිසෙනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ අතේ මහා ගොඩක් මේ ආහාර ද්‍රව්‍ය, අනිකුත් ඒ වුමනා කරන දේවල් මහා ගොඩක් නැහැ. මොකද බලාපොරොත්තු වුනේ ඉක්මනටම මේ කාන්තාරය තරණය කරන්න. හැබැයි අවාසනාවකට හරියටම කාන්තාරයේ මැදකට පැමිණිහාම මේගොල්ලෝ ගාව තියෙන සම්පූර්ණයෙන්ම මේ ආහාර ඉවර වෙනවා. දැන් ඉතින් කරගන්න දෙයක් නැහැ. දැන් ආපස්සට යන්න විදිහකුත් නැහැ, ඉස්සරහට යන්න විදිහකුත් නැහැ. ආහාර ඉවරයි. දැන් ඉස්සරහට निराහාරව ගියොත් තුන් දෙනාම මැරෙනවා. ඒ නිසා මේ අම්මයි තාත්තයි කතිකා කරගන්නවා. දැන් ඉතින් අපි තුන් දෙනාම මැරෙනවට වඩා හොඳයි අඩුතරමින් දෙන්නේ බේරෙන එක. ඉතින් මොකද්ද උපක්‍රමය? එමනම් අපි මේ අපේ එකම දරුවා මරලා ඒ දරුවගේ මස් ආහාරයට ගනිමින් අපි දෙන්න කොහොම හරි මේ දුර්ග මාර්ගය, මේ කාන්තාර මාර්ගය තරණය කරමු. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ අම්මයි තාත්තයි මේ දරුවව මරනවා. මරලා දැන් ඉතින් මේ අමු මස් ඒ ආහාරයට ගන්නවා. ඉතින් එතකොට මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ තමන්ගේ එකම දරුවාගේ මේ මස් ආහාරයට ගන්නකොට ඒ අම්මයි තාත්තයි ආහාරයට ගන්නේ අනේ මගේ දරුවකෝ, මගේ දරුවකෝ, මගේ මේ දයාබර පුතාකෝ කියලා මේ තමන්ට අඬා අඬා පපුවේ අත් ගහ ගහ තමයි මේ ආහාරය ගන්නෙ. ඉතින් එතකොට උන්වහන්සේ අහනවා මේ ආහාරය මේ අන්දමින් ගන්නකොට තමන්ගේ හිතේ කෑදරකමක්, ඒ ආහාරයට ලොල් බවක් ඇති වෙනවද? ඉතින් එතකොට නැත ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ ඒ අම්මට තාත්තට යම්කිසි මාන්නක්කාරකමක් ඇති වෙනවද, මේ ආහාර අපිට විතරයි තියෙන්නේ, අනිත් අයට නම් මෙච්චර හොඳ ආහාරයක් නැහැ, එහෙම කියලා මාන්නක්කාරකමක් ඇති වෙනවද? ඒත් නැහැ. මොකද මේ දන්නවා මේ ඇවිල්ලා මහා ලොකු ආහාරයක් නෙමෙයි, මේ යන්තම් යැපෙන්න ගත්ත ආහාරයක් කියලා. ඊට පස්සේ මේ ටික දිගටම මම මේ තව තව මේ තැම්පත් කරලා තියාගෙන එහෙම ඒ තුලින් හදාගත්ත ලොකු තණ්හාවක් එහෙමනම් පහළ වෙන්නෙත් නැහැ. ඒකර මේ ආහාරය ගන්නෙ හුදෙක් මෙන්න මේ කාන්තාරය තරණය කරන්න පමණයි කියන එක තමයි ඒතකොට විශේෂයෙන් ඒ දෙන්නම දන්නේ. වෙන කිසිම මාර්ගයක් තිබුණ නැහැ, වෙන කිසිම උපක්‍රමයක් තිබුණ නැහැ. තියෙන එකම උපක්‍රමය තමයි මේ දැන් හොයාගත්තේ. ඒ ආහාරය අනුභව කරන්නේ හුදෙක් මේ කාන්තාරය තරණය කරන්න පමණයි. බුදුරජාණන් වහන්සේ කියන ඔන්න යන්දමින් තමයි එහෙමනම් මේ කබලින්කාර ආහාරය අපි විසින් සැලකිය යුත්තේ. අපි උදේ ආහාරය ගන්නකොට, දවල් ආහාරය ගන්නකොට, රාත්‍රී ආහාරයක් ගන්නකොට එහෙමනම් අපිට පුළුවන් නම් මෙන්න මේ බඳු අන්දමක ආකල්පයකින් ඒවා අනුභව කරන්න. එහෙනම් අපේ හිතේ කෙලෙස් පහළ වෙන්න විදිහක් නැහැ. අපි දන්නවා මොන අර්ථයක් පිණිසද මේ ආහාර ගන්න කියලා. එතකොට ඇත්ත වශයෙන්ම අපි ඒ ආහාර ගන්න අවස්ථාවේ එහෙම නැත්තම් වෙන්නේ මොකද? අපේ හිතේ විවිධ අන්දමේ කෙලෙස් පහළ වෙනවා. ඒ ආහාර ඊටාම ප්‍රණීත නම් සමහර විට ඒ ආහාරය සම්බන්ධයෙන් විවිධ කෑදරකමක්, ලොල් බවක් පහළ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ආහාරය වගේ ආහාරයක් වෙනත් කෙනෙකුට නැහැ කියලා තමන්ගේ ආහාරය ගැන ටිකක් අහංකාරකමක් මාන්නක්කාරකමක් හිතේ පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බඳු ආහාරයක් හෙටත් ලැබෙන්න ඕනි කියලා එක්තරා අන්දමක ඒ අපේක්ෂාව මුල් කරගත්ත තණ්හාවක් පහළ වෙන්නත් පුළුවන්. සමහර විට ඕන්ට වඩා ආහාර අනුභව කරන්න ගිහිල්ලා නොතිබුණ ලෙඩ හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා අපි මේ ආහාර අනුභවයේ සම්බන්ධයෙන්. ඉතින් එතකොට අපි නිවැරදිව මොන හේතුවක් පිණිසද මේ ආහාර අනුභව කරන්නේ කියලා දැනගෙන මේ ආහාරය ගන්නවා නම් හුදෙක් මේ බ්‍රහ්මචර්ය වාසය පිණිසයි, නැත්නම් මම මේ වඩන ප්‍රතිපදාව නිවැරදිව ආරක්ෂා කරගන්නයි, දැන් මම මේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවක් පුරනවා, භාවනාවක් වඩනවා, සීලයක් ආරක්ෂා කරනවා, සමාධියක් දියුණු කරනවා, මෙන්න මේ බඳු ප්‍රතිපදාවක් මම අනුගමනය කරනවා, ඒ ප්‍රතිපදාව අනුගමනය කරන විදිහක් නැහැ, මේ කය ලෙඩ වුණොත්, කයට කුසගිනි දැනුණොත් මේ කය ඒ නිසා පවත්වන්න අවශ්‍යයි, මේ ජීවිත යාත්‍රාව පවත්වන්න අවශ්‍යයි, මෙන්න මේ ජීවිත යාත්‍රාව පැවැත්වීම සඳහා පමණයි මම මේ ආහාරය ගන්නෙ. මෙන්න මේ බඳු ආකල්පයකින් මේ ආහාරය ගන්නවනම් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් අර කෙලෙස් පහළ වෙන්න හැකියාවක් නැහැ. මොකද නිවැරදි පරමාර්ථය දැනගෙන මොකටද මේ ආහාර ගන්නෙ කියලා දැනගෙන තමයි මේ ආහාරය ගන්න. ප්‍රත්‍යවේක්ෂා කළයි ආහාරය ගන්න. මේ අන්දමින් කවුරු හරි හොඳට මේ කබලින්කාර ආහාරය දන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එයාගේ හිතේ මේ පංචකාමයන් සම්බන්ධයෙන් තියෙන රාගය දුරු වෙලා යනවා කියලා. කබලිකාරේ භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ පංචකාමගුණිකෝ රාගෝ පරිඤ්ඤාතෝ හෝති. කියන්නේ පංචකාමයන් සම්බන්ධයෙන් එයාගේ හිතේ යම් හෝ කැමැත්තක් ආසාවක්, ඒ කියන්නේ රූප බලන්න උවමනාව, සද්ද අහන උවමනාව, ගඳ සුවඳ බලන්න උවමනාව, රස බලන්න උවමනාව, කයෙන් විවිධ සුඛාස්වාදයන් ලබන්න උවමනාව, එබඳු තත්ත්වයක් එයාගේ හිතේ මේ පංචකාමයන් ගැන ලොකු කැමැත්තක් ආසාවක් තිබුණා නම් මේ කබලින්කාර ආහාරය හොඳට විනිවිද දැකීම හරහා මේ පංචකාමයන් කෙරෙහි තිබිච්ච ආසාව දුරු වෙනවා කියලා කියනවා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි එයා අනාගාමි තත්වයටපත් වීම. ඒ කියන්නේ නැවතත් මේ කාම ලෝකේ නූපදින තත්වයකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපිට තේරෙනවා මේ ආහාරය කියන එක බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් ගැඹුරින් සලකලා තියනවද කියලා. ඒ නිසා ඇතැම් භික්ෂූන් වහන්සේලා ඒ කාලේ ආහාර ගන්නකොට ප්‍රත්‍යවේක්ෂා කළ ආහාර ගැනීම නිසාම අරහත්වයට පවපත් වෙලා තියෙනවා. ඒ නිසායි හුඟක් වෙලාවට පෝය දවසට විශේෂයෙන්ම ඒ පෝයට සම්බන්ධ වෙන සිල් සමාදන් වෙච්ච පින්වතුන්ට ඒ ආහාර ගන්නකොට කොහොමද මේ ප්‍රත්‍යවේක්ෂාවක් සහිතව ආහාර ගන්නේ කියලා දෙන්නේ. ඒ නිසා අපි මේවයි තියෙන ඒ ගැඹුර තේරුම් ගන්නවා නම් මේ වෙන් සෑහෙන ප්‍රයෝජනයක් අපිට ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඊට පස්සේ පින්වත්නි අපි පිවිසෙනවා ටිකක් ගැඹුරු කාරණාවලට, සූක්ෂම කාරණාවලට. ඒතර දෙවන ආහාරයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ස්පර්ශ ආහාරය. ඒතර ස්පර්ශ ආහාරය කියලා කියන්නේ දැන් කලින්ත් අපි මතක් කරගත්ත ආකාරයට අපි ඇහෙන් රූප බලනවා, කනෙන් සද්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දෙවෙන් රස බලනවා, ඊළඟට කයෙන් විවිධ ස්පර්ශයන් ලබනවා, මනසින් විවිධ අරමුණුත් කල්පනා කරනවා. එතකොට මේකත් එක්තරා අන්දමක ආහාර ගැනීමක්. ඒතර අපිට මේ ඇහැට රූප පෙන්වන්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. කනට ශබ්ද අහන්න නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේ පින්වතුන් අපිටම සිල් අරගෙන ආරණ්‍යයකට ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා සෑහෙන කාලයක් තිස්සේ බණක් භාවනාවක් කර කර නම් හිටියේ. එතකොට අර ඇහැට ලැබෙන ආහාර නිකන් අඩු වෙච්ච ගතියක් Tamanට තේරුනොත් එහෙම ගෙදර ගිය ගමන් ඉතින් ඔන්න රූපවාහිනී ගාවින් වාඩි වෙනවා, පුළුවන් තරම් ඉතින් රූප බලන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් අන්තර්ජාලයට පිවිසිලා ඔන්න මොනාහරි රූප ටිකක් පෙන්වන්න උත්සාහත් වෙනවා. යම් හෝ තැනක ලස්සන තැනකට ගිහිල්ලා යම්සි දර්ශනයක් දර්ශනීය දෙයක් බලන්න උත්සාහත් වෙනවා. මොකද මේ ඇහෙන් ආහාර ගන්නවා. ඒතර මේ ඇහැ කියන ඉන්ද්‍රිය හරහා රූප නැමැති ආහාර ගැනීමේ තද බල උවමනාවක් අපිට තියෙනවා. ඒ වගේමයි කනෙන් සද්ද ඇහිීමේ තද බල උවමනාවක් අපිට තියෙනවා. එක්කෝ අපි ප්‍රවෘත්ති අහනවා, එක්කෝ අපි සින්දු අහනවා, එක්කෝ අපි වාදනයක් අහනවා, එක්කෝ තවත් කෙනෙක්ගේ කටහඬක් අහනවා. ඉතින් මේ වගේ ඉතින් අපි කවුරු හරි අපිව අරගෙන ගිහිල්ලා කාන්තාරයක එහෙම නැත්නම් හුදකලා වෙච්ච තැනක තිබ්බොත් එහෙම. සමහර විට අපි මාසයක් දෙකක් යනකොට සමහර අපිට හිතෙන්න පුළුවන් අර මගේ හතුරෙක් හරි කමක් නැහැ ඇවිල්ලා මට පොඩ්ඩක් වචනයක් හරි කියනවා නම් කොච්චර වටිනවද කියලා. අර මේ ඒ තරමට අපි මේ සද්ද අහන්න අපේ හිත ඇතුලේ පුදුම ආසාවක් තියෙනවා. ඉතින් ඒ ආහාරය නොලැබුණොත් අපිට පුදුමාකාර අපේක්ෂා භංගත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ නාසයෙන් ගඳ සුවඳ බලන්නත් ඒ වගේම ඇල්මක් තියෙනවා. ඉතින් විවිධ රස බලන්න ඒ වගේම ඇල්මක් තියෙනවා. ඉතින් අපි කාලෙකින් මේ රසවත් ප්‍රණීත ආහාරයක් ගත්තේ නැහැ කියලා ඉතින් අපි සමාජයට අපේ පවුලේ උදවියත් කැඳවගෙන සමාජයට අපි හොඳ අවන්හලකට යන්න අවස්ථාව තියෙනවා. අන්න ඒ වගේ අපිට තේරෙනවා මේ දිවෙන් විවිධ රස යම් යම් අවස්ථාවන් වලදී භුක්ති විඳීමේ ලොකු උමනාවක් තියෙනවා. ඒකවා භුක්ති විඳින්න හම්බුනේ නැත්නම් ඉතින් අපි චෝදනා කරනවා. අපිට එක මුදල් නැති නිසා මේ එහෙම නැත්නම් අපේ ගෙදර ඉන්න ගෘහණියන්ට නැත්නම් මෑණියන්ට මේක රසට ආහාර උයන්න බැරි නිසා කියලා ඉතින් අපි කාට කාට හරි චෝදනා කරමින් මේ ආහාර නොලැබීම ගැන අපි මැසිවිලි නගනවා. එතකොට අපිට තේරෙනවා මේ දිවෙන් රස බැලීමේ තදබල උමනාවක් අපිට නිරන්තරයෙන්ම තියෙනවා. ඒ වගේමයි කයෙන් විවිධ ස්පර්ශයන් ලබන්නත් ඒ වගේම උමනාවක් තියෙනවා. ඉතින් මේ පහම නොලැබෙන, ඒ පහම ලොකුවට ලැබෙන්නේ නැති, ඒවෙන් ලොකු උත්තේජනයක් නොලැබෙන තැන්වලදී අපි ඉතින් මොනවා හරි කල්පනා කර කර කල්පනා කර කර අයිනක් අල්ලගෙන කාලය ගත කරනවා. ඉතින් මෙන්න මේ බඳු ආහාර ගැනීමක් අපිට තියෙනවා. දැන් පින්වත්නි අපි මේක සැපක් කියලා සැලකුවාට බුදුරජාන් වහන්සේ මේ ස්පර්ශ ආහාරය සම්බන්ධයෙන් දෙන උපමාව ඊට වඩා ටිකක් අපේ ඇස් අරවන උපමාවක් වෙනවා. බුදුරජාන් වහන්සේ දෙන උපමාව තමයි මේ හම ගහපු එළදෙනක්. ඒ හම ගහපු එළදෙන තාම මැරිලා නැහැ. ඒ නිසා ඒ එළදෙන විටින් විට යම් යම් තැන්වලට යම් යම් ස්ථානවලට ගමන් කරනවා. ඉතින් එයා සමහර ලාවට ගහක් යටකට ගියොත් ඒ ගහේ ඉන්න සත්තු යම් යම් මේ වගේ මන මේ කූඹි වගේ විවිධ සත්තු ඇවිල්ලා දැන් මේ එළදෙනගේ ඇඟට නැගලා ඒ මස අනුභව කරනවා. මොකද හමක් නැහැ. ආවරණය කරපු ආවරණයක් නැහැ. ඉතාම පහසුවෙන් ඒ මස් අනුභව කරනවා. ඒ ගහේ ඉන්න සත්තු. ඊට පස්සේ මේ එළදෙන ඒකෙන් බේරෙන්න කියලා අපි හිතමු අභ්‍යවකාශයට ගියොත්. ඒ කියන්නේ අපි හිතමු කිසිම ගහක් කොළක් නැති පිටණියකට ගියොත්. දැන් එතකොට ඒ එළදෙනගේ දර්ශනය අහස යන මේ කුරුල්ලන්ට එහෙම පේන්න ගන්නවා. එතකොට ඒ කුරුල්ල කිට්ටු කළා. දැන් මේ මස් කඩාගෙන කන්න පටන් ගන්නවා. මොකද අර නිරාවරණය වෙච්ච මසක් තියෙන. ඊට පස්සේ බැරි වෙලාවක් දැන් මේකෙන් ගැලවෙන්න කියලා එයා වතුරට පැන්නොත් එහෙම ගඟකට ගියොත් ඇලකට දොලකට ගියොත් ඒකේ ගිලුනොත් ඒත් ගැලවීමක් නැහැ. ඒකෙත් ඉන්නවා කැස් බෑවෝ ඉබ්බෝ මාළු ඒකෙත් ඉන්නවා. උන් ඇවිල්ලා දැන් මේ කඩ කඩ මේ එළදෙනට පහර දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට මේ එළදෙන කොහේ ගියත් ගැලවෙන්න විදිහක් නැහැ. කොහේ ගියත් අර වගේ ස්පර්ශයන්ට ලක් වෙනවා. බොහොම කටුක ස්පර්ශයන්ට ලක් වෙනවා මේ එළදෙන කොහි ගියත්. පින්වත්නි බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ දකින්න අපි මේ ලබන ස්පර්ශ ආහාරය. ඒතකොට අපි කොහේ ගියත් සමහරවිට මේ ඇහෙන් එන අරමුණු වයප ගන්න අමාරුයි. අපි සමහරවිට බස් එකක නගිනවා, අපි තුන් පෞද්ගලික බස් රථයක නගිනවා. සමහරවිට ඒකේ දාලා තියෙන ගීතය බොහොම කටුක කර්කශ ගීතයක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ඒක විතරයි තිබුණේ මේ යන්න කියලා බස් එකක්. ඉතින් නැග්ගා බැලුවාම ඉතින් පුදුමාකාර ഘോഷාකාරී සංගීතයක් තියෙනවා. දැන් ඉතින් අහගෙන යන්නයි වෙලා තියෙන්නේ. ඉතින් මේ අන්දමින් සමහරට අපි පාරක තොටක යනවා, සමහරට කෙනෙක් බැනවදිනවා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ, ගහගන්න යන්න විදිහකුත් නැහැ. සමහරට ඉතින් ඒක අහගෙන යන්න වෙනවා. තවත් කෙනෙක් එක්ක චෝදනා කරනවා. ඉතින් ඒක අහගෙන යන්න වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ කන් ලැබීම කියන එක ආශිර්වාදයක් වගේම සමහරවිට ඒ නිසා හිරිහැරයකටත් අපිට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ නාසයෙනුත් ඉතින් අපිට කැමති දේවල්ම නෙමෙයි ඇතැම් විට ස්පර්ශ කරන්න සිද්ධ වෙන්නේ. විවිධාකාර දුර්ගන්ධයන් අකමැති දේවල් ආග්‍රහණය කරන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ වගේම දිවෙනුත් ඉතින් මේ අපි කැමති ප්‍රණීත දේවල්ම පමණක් නෙමෙයි රස විඳින්න භුක්ති විඳින්න අවස්ථාව සැලසෙන්නේ. තමන් අකමැති දේවලුත් රස විඳින්න භුක්ති විඳින්න අවස්ථාව ලැබෙනවා. ප්‍රකයටත් ඒ වගේම දැන් වෙලාවට බොහොම දුක්ඛිත වේදනාවන් හරහා යන්න සිද්ධ වෙනවා. ඇතැම් විට රෝගාතුර වීම නිසා, ඇතැම් විට විවිධ දඬුවම් වලට පාත්‍ර වීම නිසා. ඉතින් මේ වගේ විවිධ අවස්ථාවන් වලදී මේ කයටත් බොහොම කටුක ස්පර්ශයන් ලබන්න සිද්ධ වෙනවා. ඉතින් මනසටත් එන අරමුණු මේ අපිට කැමති උවමනා අපේ හිත පිරිසිදු කරන අරමුණුම නෙමෙයි. හිතත් නානක් ප්‍රකාර දේවල් හිතනවා. එන අරමුණුත් අපිව තව තව එක්කෝ හිත වික්ෂිප්ත කරනවා, හිත රෝගාතුර කරනවා, හිත ශෝකාකූල කරනවා, හිත අවුස්සනවා, හිත තුල විචිකිච්ඡාව සැකේ වගේ ඒ බඳු තත්වයන් පහළ කරනවා, හිත තව තව ඇදවට්ටනවා. ඉතින් ඔන්න වගේ තත්වයකුත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ස්පර්ශාහාරය හරියට අර හැම ගහපු එළදෙනෙක්ට අත් වෙන ඉරණම වගේ දකින්න කියලා. මේ ඉඳුරන් පරිහරණය කියලා කියන්නේ එහෙමනම් එකාතකින් බැලුවම හරි වෙහෙසක්. මේ ඉඳුරන් තියෙන තාක් අපිට මේවැයෙන් හරි නිකන් ගැලවීමක් නැතුව වගේ නිරන්තරයෙන්ම මොනවා මොනවා හරි අරමුණු අපේ හිත ඇතුළට එනවා. ඒ ආහාර පරිහරණය කරන්නත් අපේ තියෙන නොදන්නාකම නිසා අපි පුදුමාකාර උනන්දුවකින් ඒවා ලබා ගන්න වෙහෙසෙනවා. ඉතින් අපි රස්සාවක් කරන්නේ, ඉගෙන කියා ගන්න, මේ හැමදේම කරන්න, මේ ආහාර ගන්න. පුළුවන් තරම් කැමති ආහාර මේ ඉඳුරන් හරහා අරගන්න තමයි අපි වෙහෙසෙන්නේ. නමුත් අපි නිවැරදි දෘෂ්ටි කෝණයකින් මේවා දිහා බලනවා නම් එහෙමනම් මේවා කෙරෙහිත් ඇලෙන්න උවමනාවක් නැහැ කියන කාරණය තමයි මතු කරලා දෙන්නේ. එතකොට ස්පර්ශ ආහාරය ගැන යම්කිසි කෙනෙක් ඔයා අන්දමින් දකිනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා පස්සේ භික්කවේ ආහාරයේ පරිඥාතේ තිස්සෝ වේදනා පරිඥාතා හොන්ති. එයාට තේරෙන්න ගන්නවා මේ ස්පර්ශය හරහා වේදනා වර්ග තුනක් පහළ වෙනවා. ඇතැම් ස්පර්ශයන් නිසා සැප වේදනාවක් පහළ වෙනවා. ඇතැම් ස්පර්ශයන් නිසා දුක් වේදනාවක් පහළ වෙනවා. ඇතැම් ස්පර්ශ නිසා උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. ඉතින් එතකොට දැන් එයාගේ හිතට යක් ගැඹුරකට යනවා. මෙතන මේ ස්පර්ශේම නතර නොවි මේ ස්පර්ශයට හිත තියාගෙන ස්පර්ශය ගැන හොඳ අවධානයෙන් සිටීම නිසා එයාට තේරෙනවා මේ ස්පර්ශය නිසා පහළ වෙන වේදනාව ගැන. මනත් පච්චන වෙන කියනවා පස්සපච්චා වේදනා කියන එන්නේ ඉදප්පච්චේතා මූල ධර්මයේ තේරුම් ගන්න හැකියාවක් අවස්ථාවක් යෝගාවචරයට ලැබෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ දැන් ටිකක් ආයත් විපස්සනාවට මුල් වෙච්ච කරුණක්. යම්ස කෙනෙක් ස්පර්ශය මූලික කරගෙන වේදනාව පහළ වෙන ආකාරය හොඳින් දකිමින් කටයුතු කරනවා නම් එතකොට මේ වේදනා තේරුම් ගැනීම නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අයා අරහත්ත්වයටම පත් වෙනවා කියලා. ආයි දැන් කලින් එකේ නම් අර ඕලාරික ආහාරය ගැන කබලින්කාර ආහාරය ගැන හොඳ දැනුමක් ඇති කරගත්තා නම් පංචකාම ගුණයන් ගැන හිතේ තිබිච්ච තණ්හාව දුරු වෙලා අයා අනාගාමි මට්ටමටම පත් වෙන්න පුළුවන්. දැන් දෙවැනි එක මේ ස්පර්ශ ආහාරය හොඳින් කෙනෙක් දැනගත්තා නම් ස්පර්ශ ආහාරය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපදාවක් අනුගමනය කළා නම් ඒ හරහා මේ සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා තුන හොඳින් දැනගෙන එයාගේ හිතේ පහළ වෙන තණ්හාව සම්පූර්ණයෙන්ම බැහැර කරගෙන එයාට පුළුවන් කමක් ලැබෙනවා කියන අරහත්ත්වයටම පත් වෙනවා. එතකොට පින්වත් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ස්පර්ශාහාරය කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. අපි එහෙනම් ස්පර්ශය ගැන හොඳ අවබෝධයක් ඇති කර ගන්නවා නම් ස්පර්ශාහාරය ලබන්න ගිහිල්ලා අපේ හිතේ පහළ වෙන්න පුළුවන් කෙලෙස් හඳුනා ගන්නවා නම් අර විස්තර කළ අන්දමට මේ ස්පර්ශයන් පරිහරණය කරද්දී මේක හරියට නිකන් අර හැම ගහපු එළදෙනෙක් වගේ කියන ආකල්පයකින් අපි මේ කටයුත්ත කරනවා නම් එහෙමනම් අපිට ගැලවීමක් තියෙනවා. එතෙන්ද යන්න කෙලෙස් පහළ නොවි මේ පහළ වෙන කෙලෙස් දුරු කරගනිමින් කටයුතු කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ හරහා කොහොමද මේ වේදනාවන් පහළ වෙන්නේ? සැප වේදනාවට තුඩු දෙන මේ ස්පර්ශයක් නිසා කොහොමද සැප වේදනාවක් පහළ වෙන්නේ? දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා කොහොමද දුක් වේදනාවක් පහළ වෙන්නේ? උපේක්ෂා වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා කොහොමද උපේක්ෂා වේදනාවක් පහළ වෙන්නේ? කියලා දැන් මෙයා ටිකක් ගැඹුරින් මේ ඉදප්පච්චේතා මූල ධර්මයේ වගේ තැන්වලට අවධානය යොමු කරමින් යෝනිසෝ මනසිකාරය දියුණු කරමින් එයා මේ ගැඹුරු විපස්සනාවක් වඩන්නේ. ඉතින් එහෙමනම් බුදුරජාන් වහන්සේ කියනවා ඉබන්දු ගැඹුරකට යන්න මේ කෙලෙස් ප්‍රහාණය වෙලා අරහත්ත්වයට දක්වාම යන්න පුළුවන් කියලා. දැන් එතකොට ස්පර්ශ ආහාරය ගැන ওই විදිහට දේශනා කරලා තියෙනවා. දැන් පින්වත්නි අපි ඊළඟට පැමිණෙනවා තුන්වෙනි ආහාරයට. ඒ තමයි මනෝ සංචේතන ආහාරය. එතකොට තවත් ගැඹුරු කාරණාවක් කියලා කියන්න පුළුවන්. මොකද අපි දන්නවා අපේ හිත ඇතුලේ නිරන්තරයෙන්ම චේතනා ක්‍රියාත්මක වෙනවා. අපි උදේ නැගිට අවස්ථාවේ ඉඳන්ම අපේ හිත අපිට විධාන දෙනවා ආරක කරන්න, මේක කරන්න, දැන් ඉතින් හැදෙන්න නැගිටින්න, දැන් ඊට පස්සේ වැසිකිලි කැසිකිලි කරන්න, දැන් දත් මදින්න, දැන් ආහාර ගන්න, දැන් ඉතින් වැඩට යන්න, දැන් ඉතින් ඒ රාජකාරී වල නිරත වෙන්න, දැන් ඔන්න තේ එකක් බොන්න යන්න, දැන් ඉතින් දවල් ආහාරය ගන්න. ඉතින් මේ නාන ප්‍රකාර අන්දමින් උදේ නැගිට වෙලා ඉඳන් රෑ නිින්දට යනකම් අපේ හිත අපි මෙහෙවනවා, චේතනා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ චේතනාවලින්ම අපිට කියනවා දැන් ඉතින් වෙළඳ පොළට යන්න, මෙන්න මේ මේ භාණ්ඩේ මිලදී ගන්න, මෙන්න මේ අහවල් ජාතියේ භාණ්ඩේ මිලදී ගන්න, මේක ගණන් වැඩි, මෙන්න මේක දැන් මිලදී ගන්න, ගණන් වැඩි වුණත් කමක් නැහැ ඒකම මිලදී ගන්න. ඉතින් මේ විදිහට අපේ හිත නිරන්තරයෙන්ම අපිව මෙහෙවනවා. ඒතර චේතනා පහළ වෙනවා. ඉතින් අපි කියනවා මම තමයි මේක මිලදී ගත්තේ, මම තමයි මේක නිර්මාණය කළේ, මේකයිල මගේ ගෙදර, මේකයිල මගේ රැකියාව. මේ විදිහට අපි අනිත් අයත් එක්ක ඉතින් උජාරුවට කතා කරනවා. දැන් අපේ මේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මෙන්න මේ චේතනාව. ඉතින් හුඟක් වෙලාවට අපි හිතන්නේ ඒක මගේ අනසක යටතේ තමයි තියෙන්නේ. මම තමයි මගේ සිතැඟි පරිදි තමයි මේ චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මම තමයි මේව කරන්නේ. ඉතින් එහෙම හැඟීමක් තමයි අපි කාටත් තියෙන්නේ. නමුත් පින්වත්නි මේ චේතනාව කියන එක එයා පදනම් වෙලා තියෙන චේතනාවට රුකුල් දෙන්නේ, චේතනාවට මූලික වෙන්නේ තවත් විවිධාකාර අනෙකුත් හේතුන් කියලා අපිට තේරුනොත්, දැන් ඉතින් බැලුවාම මේ අපි ඇවිල්ලා ශරීරෙ නිකන් අනිත් කෙනෙක්ගේ වහලෙක් වාටපත් වෙලා, උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි කඩේකට ගිහිල්ලා යම්කිසි සබන් කෑල්ලක් මිලදී ගන්න උත්සාහත් වෙනවා. අපි ගියා සුපිරි වෙළඳසැලකට, ඒක විවිධාකාර සබන් ಜಾති තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා අහවල් ಜಾති සබන් කෑල්ලක් මිලදී ගන්නවා. ඉතින් එතකොට අපි කිව්වොත් ආ මේක මමයි ගෙනාවේ, මේක තමයි මම කැමති සබන් කෑල්ල. ඒක එතකොට අපි මම මූලික කරගෙන, කෙනෙක් මූලික කරගෙන අපි කතා කරනවා. නමුත් ඒ කැමැත්ත ඇති කළේ කවුද? ඒ කැමැත්ත ඇති උනේ කොහොමද අපේ හිත ඇතුලේ? ඉතින් ඕව ගැන ටිකක් ගැඹුරට කල්පනා කළොත් සමහර විට අපේ යාළුවෙක්, අපේ ස්වාමියා, අපේ බිරිඳ, අපේ දරුවෙක් කියලා අනේ අම්මේ, අනේ තාත්තේ මෙන්න මේ જાතියෙම සබන් කෑල්ල ගේන්න. එහෙම කියලා ඔන්න මොනා හරි කියලා. එහෙම නැත්නම් අපි උදේ හවා දකින යම්කිසි වෙළඳ දැන්වීමක මේ සබන් ගැන, ඒ જાතිය ගැන, ඒ වෙළඳ නිෂ්පාදනය ගැන සෑහෙන්න වෙළඳ දැන්වීම් ප්‍රචාරය වෙලා දන්නේම නැතුව ඒවා අපේ ඔළුවට කාගදිලා ඒ නිසා අන්න ඒ ගැන ලොකු ප්‍රසාදයක් අපේ හිතේ පහළ වෙලා. ඒකමයි දැන් හොයන්නේ. අපේ හිත තත්වගත වෙලා. එහෙමත් නැත්නම් ඉතින් අපි එතනට ගියාම ඉතින් මේ සබන් ගණන් වැඩි වෙලා අතේ තිබිච්ච ගානට ඉතින් තිබිච්ච එක අරන් එනවා. එක්කෝ ඒ බඳු හේතුවක් මුල් වෙලා. ඉතින් බැලුවාම ତොර මේ මට උමනාදේ නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙන වෙන හේතුන් විසින් හරියට නිකන් මාව මෙහෙවලා. ඒ බඳු මාව මෙහෙවන ගතියක්. මගේ හිත තත්වගත කරවු තත් ස්වභාවයක්. මගේ චේතනාව ඇත්ත වශයෙන්ම එයාට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මේ චේතනාවත් විවිධාකාර අනෙකුත් බාහිර හේතු මත පදනම් වෙලා තියෙනවා. ඉතින් බැලුවාම මේ මම වැඩ කළා තියෙන්නේ මේ අනුන්ගේ වමනාවට, අනිත් කෙනෙක්ගේ මෙහෙවීමට, වෙළඳ දැන්වීම, ඒ අනෙකුත් විවිධ බාහිර සාධක අනුව තමයි මගේ චේතනාව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් සමහර වෙට මේ චේතනාව අපිට අහිත කර අන්දමින්, අපිට හානි කර අන්දමිනුත් ක්‍රියාත්මක වෙනවා. සමහර විට අපි කරනවා දෙයක් බොහොම කැමැත්තෙන් කරනවා, හැබැයි ඒකේ ප්‍රතිඵලය බොහොම හානිදායකයි. තමන්ටත් හානි කරයි, සමහරට අනුන්ටත් හානි කරයි. ඉතින් පින්වත් මෙන්න මේ පදනම මත දැන් අපි බැලුවොත් බුදුරජාණන් වහන්සේ මේ මනෝ සංචේතන ආහාර සම්බන්ධයෙන් අපිට දෙන උපමාව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එක්තරා මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා දකිනවා මේ වලක තියෙන අඟුරු. මේ අඟුරු ඇතුලේ දැල්වෙමින් තියෙන්නේ, හැබැයි දුමක් නගින්න නැහැ. ඒ වගේම දැල්ලක් නගින්න නැහැ. හැබැයි යට තියෙන්නේ හොඳටම දැවෙන අඟුරු. ටිකක් ගැඹුරු වලක ලින්දක දාලා තියෙන්නේ. හැබැයි යා දන්නවා බැරි වෙලාවත් මේ ලිඳට වැටුනොත් එහෙම තමන්ට නොපෙනුනාට මේ දැලි මොනවාද මේ ඈතර නොපෙනුනාට මෙතන ගින්නක් තියෙනවා කියලා ඈතර නොපෙනුනාට මෙතන දුමක් තියෙනවා කියලා නමුත් ඇතුලේ තියෙන දැවෙන අඟුරු නම් අනිවාර්යෙන් මේකට වැටුනොත් එක්ක මරණයටපත් වෙනවා එහෙම නැත්නම් මරණය හා සමාන දුකකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අර මේ தত্ত্বය දන්න මිනිස්සයා කිසිසේත් මේ පැත්තටවත් යන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා මේකේ තියෙන භයානකත්වය. නමුත් මෙයාගේ අකමැත්තෙන් යම්කිසි ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක්, මිනිස්සයෝ දෙන්නෙක් ඇවිල්ලා අත් දෙකෙන් කකුල් දෙකෙන් අල්ලගෙන මෙයාව ඒ අඟුරු වල දිහාට අරන් යනවා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා ඒ ශක්තිමත් පුරුෂයන් මේ තැනැත්තාව කොයි තරම් වෑයම් කළා ඒ අඟුරු වල දිහාවට අරන් ගියත් අර තැනැත්තා මේකේ තියෙන භයානකත්වය මේකේ තියෙන උපద్రවය දන්න නිසාම යාගේ හිත යන්නේම අනිත් පැත්තට. හිත කියන්නේ මේකෙන් දැන් කොහොමද ගැලවෙන්නේ? මේකෙන් ඉවත් වෙන්නේ කොහොමද? කියන වෑයම තමයි යාගේ හිත ඇතුලේ තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ මනෝ සංචේතන ආහාරය ඔන්න යන්දමින් දකින්න කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපේ හිත පිරිසුදු කරගත්ත මට්ටමකදී අපිට මේ චේතනාවල තියෙන භයංකාර తত্ত্বය, චේතනා පහළ කිරීමේ තියෙන උපద్రවය, නැවත නැවත මේ චේතනා පහළ කරද්දී ඒ චේතනාවන් අර කලින් කිව්වා වගේ කලින් මතක් කළා වගේ විවිධ බාහිර හේතුන් මත පාදක වෙලා තියෙන ආකාරය ඒවා අනුව කටයුතු කරන්න ගිහිල්ලා අපි තව තව විපතටපත් වෙන ආකාරය යම් ස්තැනක්ද තේරලා තියෙනවා නම් එහෙනම් මේ චේතනා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා යාට තේරෙනවා. වැඩි වැඩියෙන් චේතනා පහළ කරන්න තව තව තම තමන්ම වෙහෙසට විපතකටපත් වෙනවා කියලා යාට තේරෙනවා. ඒ හරහා කර්ම රැස් වෙනවා කියලා යාට තේරෙනවා. කවදාවත් මේ කර්ම ක්ෂය කිරීමක් කරන්න විදිහක් නැහැ. ඒක තව තව චේතනා පූර්වකව කාය කර්මයන් කරනවා. චේතනා පූර්වකව වචී කර්මයන් කරනවා. චේතනා පූර්වකව මනෝ කර්මයන් කරනවා. ඉතින් මේක ගැළවීමක් නැහැ. නමුත් එයාට නුවණින් සමහරට තේරෙන්න පුළුවන්. දැන් පුළුවන් තරම් චේතනා අඩු කරගෙන ඉන්න ඕනේ කියලා යාට තේරෙන්න පුළුවන්. නමුත් අවාසනාවකට මේ හිත පුරුද්දකට චේතනාව වැඩියෙන් පහළ කරනවා. ඒ අනුවම කය හසිරවනවා. ඒ අනුවම වචනේ හසිරවනවා. ඒ අනුවම මනස හසිරවනවා. එතකොට බැලුවහම මෙන්න මෙබඳු තත්ත්වයකින් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ චේතනා නැත්තම් මනෝ සංචේතන ආහාරය දැනගන්න කියලා. ඉතින් යම්කිසි කෙනෙක් මේ අන්දමින් මනෝ සංචේතන ආහාරය දැනගත්තා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මනෝ සංචේතනාය භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ තිස්සෝ තණ්හා පරිඤ්ඤාතා හොಂತಿ. ତତର මේ මනෝ සංචේතන ආහාරයට හේතු වෙච්ච ඒ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා කියන මෙන්න මේ තණ්හාව එයාට පිරිසිදු දැනගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ වෙනත් වචනකින් කියනවා නම් ඒ තණ්හාව දැක දැක ප්‍රහාණය කරන්න එයාට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා අවසාන ප්‍රතිඵලය වෙන්නේ අරහත්වයයි කියලා දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ මනෝ සංචිතන ආහාරයත් අතිශය සූක්ෂමයි. නිරන්තරයෙන්ම අපේ හිත මොනවාම හරි කරන්න අපි මෙහෙවන ගතියක් තියෙනවා. එක්කෝ කය පාවිච්චි කළ මොනවා හරි යමක් කරන්න, එක්කෝ වචනය පාවිච්චි කළ මොනවා හරි යමක් කරන්න, එහෙමත් නැත්නම් මොනවා හරි කල්පනා කර කර හිත පාවිච්චි කළා සංකල්පනා කරන්න, ප්‍රකල්පනා කරන්න අපි මෙහෙවන ගතියක් නිරන්තරයෙන්ම අපි තුල ක්‍රියාත්මක වෙනවා. මොනවා හරි කිරීමේ උමනාවක්. අපිට නිකන් ඉන්න හැකියාවක් නැහැ. නිකන් ඉන්න හරි අමාරුයි. නමුත් අපිට මොනවා හරි කිරීමේ උමනාවක් තමයි නිරන්තරයෙන්ම තියෙන්නේ. චේතනා පහළ කරගෙන යමක් කිරීමේ උමනාවක් තමයි අපිට තියෙන්නේ. ඒබඳු දෙයක් කරගන්න බැරි වුණොත් ඉතින් හරි අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කම්මා රාමෝ කම්ම රතු. මේ මිනිස්සු පුදුම අන්දමට මේ විදිහට මේ විවිධාකාර කර්මාන්තවල විවිධාකාර කාර්යයන්වල විවිධාකාර වැඩ කටයුතු වල නිරත වීමේ තද බල උමනාවක් තියෙනවා. ඒබඳු ආහාරයක් නොලැබුණොත් හරි අමාරුයි. ඒ නිසා අපි මොනවාම හරි කරන්න නිකන් ඉන්න බැරි කමට මොනවාම හරි කරන්න අපි පුදුම අන්දමේ වෙහසක් දරනවා. ඉතින් මේබඳු ආහාරයක් අපි ගන්න බව අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන බව එවනම් අපි නුවණින් තේරුම් ගන්න වටිනවා. ඉතින් ඇතම් වෙලාවට අපි විපස්සනාවේ ගැඹුරු මට්ටමකට එහෙම ආවහම හිත මොකක්වත් උපාදාන නොකර කිසිවක් ඇසුරු නොකර ඉන්න පුළුවන් තාවකාලිකව නිදහස් වෙච්ච මට්ටමක් යෝගාවචරයේ අත්දකින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ බඳු මට්ටමකදී අපි කිව්වොත් එහෙම දැන් ඉතින් මුකුත් නොකර ඉන්න වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම මුකුත් නොකර ඉන්න කියලා කිව්වොත් ඉතින් හරි අමාරු යෝග කරන්න. මොකද අපිට තියෙන්නේ ඔය චේතනා පහල කරගෙන මොනවාම හරි කර කර ඉඳලා තමයි අපිට තද බල පුරුද්දක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අර වගේ தත්වයකට හිතපත් වුනහම මුකුත් නොකර චේතනාවක්වත් පහල නොකර ඉන්නවා කියන එක පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා මේ කාරණා අපි නුවණින් තේරුම් ගන්න ඕනේ. අපි පුදුමාකාර தත්වගත වීමකට ලක් වෙලා තියෙනවා මේ යමක් කිරීමේ උවමනාව මත. කාය පාවිච්චි කළ යමක් කිරීමේ උවමනාව, වචනේ පාවිච්චි කළ යමක් කීමේ උවමනාව, හිත පාවිච්චි කර කර මොනවා හරි හිතීමේ උවමනාව අප තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක තමයි මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ. එහෙමනම් මේ මනෝ සංචේතන ආහාරයනුත් නිදහස් වෙලා ඒකටත් උපාදාන නොකර ඒකටත් ඇලෙන්නේ බැඳෙන්නේ නැතිව කටයුතු කළොත් අර්හත්වයටමපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් පින්වතේ තවත් ආහාරයක් විතරලා තිනවා. ඒ තමයි විඥාන ආහාරය. ඉතින් ඒකත් අපි සම්පූර්ණත්වයේ පිණිස කෙටියෙන් මතක් කරගත්තොත් දැන් අපි දන්නවා අපි විවිධ අන්දමින් මේ හිතට අරමුණු ගන්නවා. අපේ හිත තුල නිරන්තරයෙන්ම යම් යම් රූප ඡායාවන් නිරූපණය වෙනවා. අපිට එක එක ආය මතක් වෙනවා, එක එක තැන් මතක් වෙනවා, එක එක සිද්ධීන් මතක් වෙනවා, අපි කරපු කියපු දේවල් මතක් වෙනවා, අපේ ඥාතීන් මතක් වෙනවා, අපේ දරුවන් මතක් වෙනවා. ඉතින් මේ වගේ අපේ හිත නිරන්තරයෙන්ම විවිධ අන්දමේ සංඥාවන් පරිහරණය කරනවා. ඉතින් ඒ නිසාම යම් යම් වේදනාවන් පහළ වෙනවා. ඒ වෙතට අපේ හිත යොමු වෙනවා. යොමු වුණාට පස්සේ අපේ හිත ඒක පැටලෙනවා. අපි ඒකට තැනක් දෙනවා. අපි ඒකට කෙනෙක්ව ආරෝපණය කරනවා. නමුත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවාම මේ හිතට පහළ වෙච්ච පුංචි සංඥාවක්, ඒත් එක්කම බැඳිච්ච යම් දැනීමක්, වේදනාවක්, එතකොට මොන්න හිතේ පහළ වෙච්ච යම් චේතනාවක්, පහළ වෙච්ච යම් කිසි සිතුවිල්ලක්, ඒකටම දැන් ඔන්න හිත යොමු වීමක්, දැන් ඉතින් ඔන්න හිත පැටලීමක්. දැන් මේ ඊටාම සියුම් මට්ටමින් බැලුවාම මේ හිත ඇතුලේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන යාන්ත්‍රිකය ඔන්න ඒ වගේ දෙයක්. අපි හිතමු යම් මොහ අවස්ථාවක අපිට පුළුවන්කමක් ලැබුණා අපේ හිත නිදහස්ව පවත්වන්න. හිතේ මොකක්වත් තිබුණේ නැහැ. හිත හරිම ශාන්තයි. හිතේ මොකක්වත් අරමුණක් නැහැ. හරියට නිකන් මේ පිරිසිදු කළදාසියක් වගේ හිත තිබුණා. කිසිම උපාදානකින් තොරව. හැබැයි ওই වගේ තත්ත්වයකදී අපි හිතමු යකක් හරියට අර පිරිසිදු කළදාසියට තීන්ත බිඳුවක් වැටුණා වගේ අපේ හිතටත් යම්සේ අරමුණක් ආවා. අපි ඒ අරමුණට නමක් දීපු ගමන් මේ මතක්ුණේ මගේ පුතා, මේ මතක්ුණේ මගේ දුව, මේ මතක්ුණේ මගේ මේ අම්මා, මේ මතක්ුණේ මගේ තාත්තා, මේ මතක්ුණේ මගේ පෙම්වතා, මේ මතක්ුණේ මගේ පෙම්වතිය, මේ මොකක් හරි අපි නමක් දීලා වටිනකමක් දීලා ඒ සංඥාවට ඒ රූපයට පුජ්‍යලත්වයක් ආරෝපණය කරපු පමණින් ඔන්න අපේ හිතේ ලොකු ආසාවක් පහළ වෙනවා, ඔන්න කැමැත්තක් පහළ වෙනවා, ඒ හරහා ලොකු සුව වේදනාවක් පහළ වෙනවා, නැත්නම් දුක් වේදනාවක් පහළ වෙනවා, ඒ වෙතටම හිත යොමු වෙනවා. ඉතින් තව තව මේකට පෝර දානවා. අන්තිමට ඉතින් හිතට නිකන් මගුල් ගෙයකට ගියා වගේ තමයි දැන් ඉතින් විඥාණයට හොඳට ආහාර ලැබිලා තියෙනවා. ඒතර මෙන්න මේ නාම රූප ආහාර නිරන්තරයෙන්ම අපි මේ විඥාණයට ලබා දෙමින් තමයි කටයුතු කරන්නේ. තර උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් අපි මේ දේ කරනවා. අපි ඇහැට රූප බල බල මේ විඥාන ආහාර ලබලා දෙනවා. කනට ශබ්ද අහහා විඥාන ආහාර ලබලා දෙනවා. නාසයට ගඳ සුවඳ බල බල විඥාන ආහාර ලබලා දෙනවා. දිවට රස බල බල විඥාන ආහාර ලබලා දෙනවා. කයට ස්පර්ශයන් ලබා දෙමින් විඥාන ආහාර ලබලා දෙනවා. මේවා පොඩ්ඩක් හව අඩු වුණොත් අපිම කල්පනා කර කර අතීත දේවල් අවුස්සා උස්ස අනාගතේ කරන්න තියෙන දේවල් අවුස්සා උස්ස මතක් කර කර විඥාන ආහාර ලබලා දෙනවා. ඉතින් කිසිම නිදහසක් අපේ හිතට නැහැ. හිතට විවේකයෙන් ඉන්න කියලා, හිතට හුදකලාවෙන් ඉන්න කියලා, හිතට ටිකක් සැනසිල්ල ඉන්න කියලා අවස්ථාවක් නැහැ. මොකද නිරන්තරයෙන්ම මේ කුමක් හෝ ආහාරයක් අපි හිතට අරලා දෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දෙන උපමාවත් උතර මීට සමානයි. බුදුරජාන් වහන්සේ කියනවා හරි ලස්සන උපමාවක්. එක්තරා අන්දමක වැරදිකාරයෙක් ඉන්නවා, හොරෙක් ඉන්නවා. දැන් මේ හොරාව අහුවෙනවා. ඉතින් රාජපුරුෂයෝ මේ හොරාව බැඳගෙන ඇවිල්ලා රජ්ජුරුව ගාවට එක්කගෙන එනවා. ඊට පස්සේ කියනවා ඉතින් මේ රජුරන්ට පැමිණිලි කරනවා, මේ තැනැත්තා දාමරිකෙක්, හොරෙක්, තියාගන්න වටින් නැති මිනිස්සෙක්. ඔබ වහන්සේ කැමති දඬුවමක් දැන් මේ මිනිහට දෙන්න. අපි මේ අමාරුවෙන් අල්ලගෙන ආවේ. මේ වැරදි කළා තියෙනවා. කිසිසේත්ම ප්‍රයෝජනයක් නැති තැනැත්තේ. උපරිම දඬුවම දෙන්න. ඉතින් රජුරෝ දැන් නියම කරනවා. එහෙමනම් මේ රාජපුරුෂයෙනි මේ තැනැත්තාව අරගෙන ගිහිල්ලා උදෑසන හෙල්ල පහර 100ක් ගහන්න. දැන් ඉතින් ඒ රාජපුරුෂය තැනැත්තව අරන් ගිහිල්ලා හෙල්ල පාර 100ක් ගහලා ඇවිල්ලා රජුරවන්ට ඒ තමන් ඒ කාර්යය ඉෂ්ට කළා කියලා දැනුම් දෙනවා. දවල් කාලයේදී තමයි දැනුම් දෙන්නේ. ඊට රජුරව අහනවා තාමත් ඒ තැනැත්තා ජීවතුන් අතර ඉන්නවද? ඉතින් එතකොට රාජපුරුෂය කියනවලු ඔව් ඒ තැනැත්තා තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. එහෙමනම් දැන් මේ දවල් කාලයේදීත් තවත් හෙල්ල පහර 100ක් ගහන්න කියලා රජුරෝ නියම කළා. ඊට පස්සේ රාත්‍රී කාලේ නැවතත් රාජපුරුෂය ඇවිල්ලා සඳහන් කරනවා රජතුමනි අපි අර තැනැත්තට අර හොරාට තවත් හෙල්ල පහර 100ක් ගැහුවා. ඊසේ රජුර අහනවලු මේ ඒ තැනැත්ත තාමත් ජීවතුන් අතර ඉන්නවද කියලා. ඊට පස්සේ මේ රාජපුරුෂය කියනවලු ඔව් ඒ තැනැත්ත තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා කිව්වහම රජුර කියනවා එහෙනම් මෙන්න මේ රාත්‍රී කාලෙදිත් තවත් හෙල්ල පහර 100ක් ගහන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස්සයාට මේ හෙල්ල පාර 300ක් වැඩිවීම නිසා දුකක් දැනෙනවා කියලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි මේ හෙල්ල පාර 300ක් නෙමෙයි එක හෙල්ල පාරක් වුණත් පුදුමාකාර මරණීය වේදනාවක් ඇති කරනවා. ඉතින් ඒ බඳු එක හෙල්ල පාරක වුණත් අප්‍රමාණ වූ වේදනාවක් තියෙනවා. එහෙමනම් මේ හෙල්ල පාර 300ක් ගැන කවර කතාවද? එක්පමණ වේදනාවක් මේ තැනැත්තා භුක්ති විඳිනවා කියලා උත්තර දෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විඤ්ඤාණාහාරයත් ඔය අන්දමින් දකින්න කියලා. ඒ කියන්නේ පින්වත්නි මේ අපි විඤ්ඤාණාහාර ගන්නවා කියලා කරලා තියෙන්නේ හරියට නිකන් අර හිතට හෙල්ලෙන් අනිනවා වගේ වැඩක්. අපි දන්නේ නැහැ මේ හිත සාමකාමීව පවත්වන්න. අපි දන්නේ නැහැ මේ හිත නිවාගෙන තියාගෙන ඉන්න. අපි දන්නේ නැහැ හිත ශුන්‍යත්වයක් අරමුණු කරමින්, එහෙම නැත්නම් විවේකයක් අරමුණු කරමින්, නිෂ්කලංක බවක් පවත්වමින්, තැම්පත් බවක් පවත්වමින්, වෙනත් වචන වලින් කියනවා කිසිම අරමුණක් අනුභව නොකරමින් ඉන්න අපි දන්නේ නැහැ. අපි දන්න අපේ ලෝකේ තමයි නිරන්තරයෙන්ම සිතුවිලි වලින් හෙම්බත් වෙච්ච ලෝකය. මොකක් හෝ අරමුණක් සහිතව ඉන්න මට්ටම තමයි අපි දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. ඒ තමයි හිතට ආහාර නොදී, එමත් නැත්නම් විඥාන ආහාර නොදී ඉන්නා වූ තත්ත්වයක්. එමත් නැත්නම් නාම රූප දැලේ පැටලෙච්ච නැති තත්ත්වයක්. නිදහස් වූ තත්ත්වයක්. සාමකාමී වූ තත්ත්වයක්. කිසිවක් ඇසුරු නොකරන තත්ත්වයක්. කිසිවක් උපාදාන නොකරන තත්ත්වයක්. එමනම් අපි කෙටි කාලයකට හෝ ඔන්න වගේ තත්ත්වයක් පරිහරණය කළොත් පමණයි ඇයි මේ බුදුරජාණන් වහන්සේ අර වගේ උපමාවක් දුන්නේ කියලා අපිට තේරෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒක තේරෙන්නේවත් නැහැ. මොකද අපි දන්න ලෝකයේ තුල තියෙන්නේ සිතුවිලි වලින්ම හෙම්බත් වෙච්ච අවන්තමක්. නමුත් අපි අර වගේ తాවකාලිකව හෝ කෙටි කාලයකට හෝ ඒ නාම රූපයක නිදහස් වෙච්ච නාම රූපයක පැටලිච්ච නැති නාම රූපයකට මුලා නොවෙච්ච විඥාන මට්ටමක් අපි අත්දැකලා තියෙනවා නම් එතකොට අපිට තේරෙනවා මොකද්ද අපි මේ කරන මෝඩ වැඩේ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් මේ විඥාන ආහාරය හොඳින් දන්නවා නම් ඒ කියන්නේ නාම රූපය හොඳින් දන්නවා. විඥානේ භික්කවේ ආහාරේ පරිඤ්ඤාතේ නාම රූපං පරිඤ්ඤාතං හෝති. තොර විඥාන ආහාරයේ යම්සකෙනෙක් හොඳින් දැනගත්තා නම් ඒ කියන්නේ ආ අනිවාර්යෙන් නාම රූප ආහාරයක් ගන්නවා. ඉතින් මේ දෙක දන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අරහත්ත්වයට දක්වාම යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා මේ විඥාන ආහාරය ඉතාම සූක්ෂමයි. අපි නිරන්තරයෙන් මේ බඳු ආහාර ලබා ගනිමින් ඉන්නේ අපිට අපේ හිත නිදහසේ තියන්න, නාම රූපයක පටලවා ගන්න නැතුව තියන්න, ඒකට බැඳෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව, රැවටෙන්නේ නැතුව තියන්න අපිට තාම තේරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කාරණා ගැඹුරින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ බඳු ප්‍රතිපදාවක් රකින්න අපිට යම් කිසි පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ පුහුණුවේ තමයි එහෙනම් අපි යෙදෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ අන්දමින් මේ ආහාර හතර ගැනම යම් ශ්‍රී තැනැත්තෙක්, යෝගාවචරයෙක්, භික්ෂුන් වහන්සේ කෙනෙක් නිවරදි අන්දමින් කටයුතු කළා නම් ඒ තැනැත්තාට, ඒ ස්වාමීන් වහන්සේට, ඒ යෝගාවචරයට ඒ ප්‍රබඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම නිසා ඒ අරහත්වයට පත්වීමේ හැකියාව තියෙන බව මේ කාරණාව අපිට එහෙනම් තේරුම් යනවා. ඉතින් එතකොට පින්වත්නි, අපි අද සාකච්ඡා කළේ මෙන්න මේ 6 විශුද්ධිය සම්බන්ධයෙන්. ඒක ආහාර සහ සම්බන්ධ විශුද්ධියක්. එතකොට කොහොමද අපි මේ 4 ආහාරයන් නිවැරදි අන්දමින් පරිහරණය කරන්නේ? ඒවා පරිහරණය කරද්දී කෙලෙස් නොනැගෙන අන්දමින්, කෙලෙස් වලට අහු නොවන අන්දමින් ඒ ආහාර පරිහරණය කරන්නේ කොහොමද කියන කාරණාව තමයි එතකොට මේ 6 පියවර වශයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ සූත්‍රය අපි දැන් දන්නවා, මේ විශුද්ධි 6 ගැනත් දන්නවා. ඉතින් එතකොට ඕනනම් කෙනෙකුට පුළුවන් මේක කටපාඩම් කරගෙන මේ කාරණා 6 තේරුම් අරගෙන, එහෙම නැත්නම් මේක කටපාඩම් කරගෙන ඉඳලා කවුරු හොන්නෝ ඇවිල්ලා ඇහුවොත් ඔබ වහන්සේ රහත් වෙලාද, ඔබතුමා රහත් වෙලාද කියලා ඇහුවොත්, ඉතින් මේක මේ සූත්‍රය දැන් කටපාඩම් කරගෙන තියෙන නිසා ඉතින් නිවැරදි උත්තර දීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් එතකොට ඒකෙන් නිරූපණය වෙනවද ඒ තැනැත්තා අරහත්ත්වයටපත් වෙලා කියලා? එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සූත්‍රය ඉදිරිපත් කළා තියෙන්නේ අපිට මේ කටපාඩම් කරගෙන රහතන් වහන්සේ කෙනෙක් විදිහට පෙනී සිටින්න නෙමෙයි. ඒ වගේමයි අනිත් අයව රවට්ටන්නත් නෙමෙයි. ඒ වගේමයි අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙද්දී, නැත්නම් යම්සි රහතන් වහන්සේ කෙනෙක් මේ පිළිතුරු දෙද්දී අපි මේක දැනගෙන හිටියා කියලා අපිට පුළුවන් ද නිශ්චිත වශයෙන්ම මේ ඇවිල්ලා රහතන් වහන්සේ කෙනෙක්මයි කියලා අපි කොහොමද තීරණය කරන්නේ? මොකද සමහරට ඒ ස්වාමීන් වහන්සේ මේක කටපාඩම් කරගෙන දෙන පිළිතුරක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි කොහොමද නිශ්චිත වශයෙන්ම කියන්නේ මේ නම් සැබෑම රහතන් වහන්සේ කෙනෙක් කියලා? ඉතින් ඒ නිසා ටිකක් අමාරුයි මේ වැඩේ අපිට කරන්න. හැබැයි කළ හැකියාවක් තියෙනවා. ඒ තමයි මේ සූත්‍රයේ අන්තර්ගත වෙන කාරණා අපි තේරුම් අරගෙන මෙබඳු ප්‍රතිපදාවක් මම අනුගමනය කරනවාද කියලා එනම් තමා තුළට මේක යොදා ගන්න එක තමයි ඉතාම වටිනේ. ඉතින් ඒකයි මේ සූත්‍රය සාකච්ඡා කිරීමේ ප්‍රයෝජනය වෙන්නේ. මේ කාවත් පරීක්ෂණයකට ලක් කරන්න නෙමෙයි අපි මේ සූත්‍රය යොදාගත යුත්තේ. අපි දැනට කරගෙන යන භාවනාව, අපි දැනට අනුගමනය කරන ප්‍රතිපදාව මෙම සූත්‍රයේ කොටස් යම් හෝ කොටසකට, යම් හෝ මේ විශුද්ධි 6 එකකට සමාන්තරව ගමන් කරන ස්වභාවයක් තියෙනවාද? ତର මේ ස්වාමීන් වහන්සේ දීලා තියෙන පිළිතුරු, මේ රහතන් වහන්සේ දීලා තියෙන පිළිතුරු, මේ සූත්‍රයේ අන්තර්ගත වෙන මේ බුද්ධ භාෂිතය අනුවද මම කටයුතු කරන්නේ කියලා එහෙනම් අපි අපිටම යොදා ගැනීමේ වමනාවක් තමයි තියෙන්නේ. එතන තමයි අපිට ප්‍රයෝජනෙ ගන්න තියෙන්නේ. අපි ස්කන්ධයන් පරිහරණය කරද්දී මේ සූත්‍රයේ අන්තර්ගත වෙන ස්කන්ධයන් අනුවද මම කටයුතු කරන්නේ, ඒ ප්‍රතිපදාවද මම පුරන්නේ. නැත්නම් මම ආයතන පරිහරණය කරද්දී මේ සූත්‍රයේ අන්තර්ගත වෙන ඒ ප්‍රතිපදාවද මම පුරන්නේ. එහෙම නැත්නම් මම ධාතුන් වශයෙන් මේ අද්දකීම් ටික දිහා බලද්දී මේ ප්‍රකාශ වෙන අන්දමින්ද මම මේ කටයුතු කරන්නේ? එහෙම නැත්නම් මම මේ ලෝක ව්‍යවහාරයන් එක කටයුතු කරද්දී, විද සංකල්පයන් එක කටයුතු කරද්දී මෙන්න මේ සඳහන් වෙන ආකාරයෙන්ද මම මේ කටයුතු කරන්නේ? එහෙමත් නැත්නම් අද මේ අපි සාකච්ඡා කරපු අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් අපි තුල නිරන්තරයෙන් හැදෙන්නේ, ඒක වළක්වා ගනිමින් මම කොහොමද කටයුතු කරන්නේ? ඒ වගේම මේ 4 ආහාරයන් පැත්තෙන් මම කටයුතු කරනවා නම්, ඒ බඳු ප්‍රතිපදාවක් නම් මම පුරන්නේ, මම ඒ කටයුතු නිවැරදිව කරනවා කියලා මේ අපිටම මේ සූත්‍රය යොදා ගනිමින් අපි වඩන ප්‍රතිපදාව, අපි කරන භාවනාව, අපි වඩන විපස්සනාව නැවත නැවත විමර්ශනයේ ලක් කරන්න තමයි මේ සූත්‍රයේ ප්‍රයෝජනෙට ගන්න තියෙන්නේ. එහෙමනම් පින්වත්නි, අපිම නිවැරදි ප්‍රතිපදාවක් අනුගමනය කරනවාද කියන එක මේ සූත්‍රය අනුසාරයෙන් හොයාගන්න, විමර්ශනයෙන් ලක් කරන්න අපි උත්සාහන්ත වෙමු. ඒ වගේමයි එබඳු ප්‍රතිපදාවක් අපි දිගින් දිගට කරගෙන යනකොට මේ සඳහන් වෙන ප්‍රතිඵල අපිට ලැබෙනවද කියන එක ගැනත් එහෙනම් අපිට යම් පමණක විමර්ශනයක් ලක් කරන්න පුළුවන්. එහෙමනම් අපිට මේ සූත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා මේක පාවිච්චි කළ අනිත් කෙනෙක් මේ පරීක්ෂා කරන්න යනවට වඩා එහෙනම් අපිට තියෙන්නේ මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපිවම පරීක්ෂණයක පාත්‍ර කරන්න. ඒ නිසා අපි මේ සූත්‍රය ඒ අන්දමින් යොදාගමු. ඒ අන්දමින් යොදාගෙන අපිම අපේ හිත තව තව පරීක්ෂාවකට ලක් කරමු. අපේම තියෙන කෙලෙස් හඳුනා ගමු. අපේ තියෙන දුර්වලකම් අපි තේරුම් ගමු. මේ ප්‍රතිපදාවන් නිවැරදිව අනුගමනය කරලා අපිටම යොදාගෙන අපේම හිත පිරිසුදු කරගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපි වඩන්න උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් මෙම චබ්බිසෝදන සූත්‍රයේ මුල් කරගත් ධර්මදේශනා මාලාව තුලින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙම සූත්‍රදේශනාව, මේ සූත්‍රදේශනා මාලාව, ධර්මදේශනා මාලාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එමනම් හොඳයි පින්වත්නි, අද දවසේත් අපි ධර්මදේශනාවකට අහුන්කම් දුන්නා. මේ පින්වතුන්ට තමන්ගේ භාවනාව සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් අද පවත්වපු මේ ධර්මදේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
සන්ධ්‍යා මිරිඥාන අත්සන්වීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පළමුව මේ සක්මන් හා පරියංක භාවනාවෙන් වල නිරීක්ෂණ හතරකුත්, ඊළඟට මේ භාවනා කාලය පිළිබඳවත් ඔබ වහන්සේගේ ඉදිරියට මම උපදෙස් බලාපොරොත්තු වෙනවා. නිරීක්ෂණ වෙන්නේ සක්මන් භාවනාව දැන් අලුතින්ම පටන් අරගෙන වගේ දැනින්නේ. මම හිතන්නේ අවුරුදු 3ක් විතර දැන් සක්මන් භාවනාව කරා. හරිම සතිමත් සක්මනේ දෙකලවර ඉතාමත්ම සතිමත්, කාලය පිළිබඳ හැඟීමක් නැහැ. පැය එකමාරේ නිහාට උනත් කරන්න පුළුවන්. ඊළඟට බ්‍රහස්පතින්දා පරයන්ක භාවනාවේදී පාට වගේ චිත්ත ඒකාග්‍රතාවයක් පැවතුණා. ස්වල්ප වේලාවයි පැවතියේ. ඊළඟටය අපැහැදිලි වෙන හැටි දැක්කා. සිකුරාදා පරයන්ක භාවනාවේදී රිදී පාට කොටස් හා අඳුරු කොටස් වල එකතුවක් දැක්කා. සංඥාව කියලා අතාරින්න හැදුවා. ඒත් එහෙම අතාරින්න බැරි වුණා. ස්ටේබල් ගතියක් වගේ දැක්කේ. ඊළඟට වෙනත් අවස්ථාව ඒ වගේම පරයන්ක අවස්ථාවක හෘදේ මේ අඛණ්ඩ චලනයක් වගේ දැනනවා, ස්පන්දනයක් නෙමෙයි. ඊළඟට සිකුරාද සවස් කාලේ බැනක් ඇහුවා. එදා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඉමාන් අර ගාතාවක් ඉමානු පටකනයක ඉමානු බුද්ධන් බුද්ධ පටිපාටියා බුද්ධන් පූජේමි කියන ඒ පාඨය ඊයේ මුළු දවස පුරාම මේ මගේ හිතේ දෝංකාර දුන්නා. ඊළඟට හැම මේ සාමාන්‍ය ජීවිතේ හේතු දකින්නවා, සිද්ධීන් හේතු දකින ස්වභාවයක් තමයි දැන් තියෙන්නේ. භාවනා කාලය ගැන කියනවා නම් ස්වාමීන් වහන්සේ මේ පර්යංක භාවනා කාලය කියන්නේ සතිමත් ඉඳීමද? විශේෂයෙන් පර්යංකන භාවනා කාලය වැඩි නම් භාවනාවේ පසු පෙර කටයුතු වලදී හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් පවතිනවා. සක්මන් පාරයන්ක භාවනා කාලයෙන් මිදිලා වගේ මට දැනෙන්නේ. ඒ සම්බන්ධයෙන් කාලය භාවනා කාලය සකස් කරගත යුත්තේ කෙසේද? මේ ප්‍රශ්න වලට තමා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ උපදෙස් බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි. ඇත්තටම මේ දැන් භාවනා කාලය ටික ටික අපි එක්තරා අන්දමකින් ටිකක් නම්‍යශීලී කරගත්තට වරදක් නැහැ. මොකද මුල් කාලේදී අපිව ටිකක් මේ ධෛර්යය මුල් කරගෙන එමත් නැත්නම් වීරය මුල් කරගෙන යන ගතියක් තියෙනවා. මොකද භවනා කරන කම්මැලි, තාම හිත මේකේ රසයක් දන්නේ නැහැ, මේකේ ප්‍රයෝජනේ එච්චර දන්නේ නැහැ, අපිට එච්චර අවබෝධයක් නැහැ, අපි ක්‍රම සහ විදි දන්නේ නැහැ. ඒ නිසා ටිකක් බල කළා අර හදාගත්ත මේ වැඩසටහනකට අනුව, හදාගත්ත කාලසටහනකට අනුව අපිව මෙහෙවන ගතියක් තියෙනවා. හැබැයි පස්සේ දැන් ටික ටික අපිට තේරෙනවා භවනාව ගැන යම්කිසි වැටහීමක් තියෙනවා, ටිකක් ටිකක් අත්දැකීම් තියෙනවා. ඉතින් එතකොට දැන් අර භාවනාවක් ඉවර වෙනකොට අපිට යම්කිසි ලක්ෂණ ටිකක් පහළ වෙනවා. හිතාගන්න අපි දැන් පරයන්ක භාවනාවක් නම් කරන්නේ, ඒ පටන් ගත්ත අවස්ථාව ගැන අපිට යම්කිසි වැටහීමක් තියෙනවා. හස හොඳට මැද හරියේ ගිය හැටි භාවනා වැඩිච්ච ආකාරය ගැන යම්කිසි වැටහීමක් තියෙනවා. අගට එනකොට නිකන් භාවනා ඉවර වෙන්න යනකොට පහළ වෙන යම්කිසි ලකුණු ටිකකුත් තියෙනවා. කියන ඒ ලකුණු ටික ගැන Tamanට යම්කිසි අවබෝධයක් එනවා. ඉතින් ඒතකොට ඔන්න ඔය ලකුණු ටික ඇතම් පරයන්කවලදී අපි හිතමු ඔන්න විනාඩි 45කින් පහළ වෙනවා. ඇතම් පරයන්කවලදී පැයකින් පහළ වෙනවා. ඇතම් පරයන්කවලදී විනාඩි 30කින් පහළ වෙනවා. ඒ වගේ ඔන්න වගේ වෙනස්කම් සිද්ධ වෙන්න ගන්නවා. ඉතින් ඒකේ කිසි වරදක් නැහැ. අපි මේ ලකුණු ටික අනුව තමයි දැන් තීරණය කරන්න තියෙන්නේ. ආ දැන් නම් අද මේ භාවනාව ඉවර වුණා. දැන් ඉතින් මම සක්මනකට යන එක වඩා සුදුසුයි. කියලා අන්න තමන් මේ අනුව තීරණය කරන්නයි තියෙන්නේ. මොකද අර මේ ලකුණු ටික පහළ වුණාට පස්සේ ආයෙත් නිකන් අර දැඩි වීරයකින් ගත්මිටි කාගෙන එක හිටියා කියලා එච්චර ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද මේ වමනා කරන සමබරතාවය දැන් අවසන් වෙලා. ඒ හිතයි කයයි ඔක්කොම ටික එකතු වෙලා මේ නිකන් ගමනක් ගියා වගේ දෙයක් වුණා. අපි ඒ ගමනාන්තයට දැන් පැමිණුණා. ඒ සෙෂන් එක ඉවරයි දැන්. ඊට පස්සේ දැන් ඊළඟ සෙෂන් එකක් ඊළඟ වැඩසටහනක් ඊළඟ අධ්‍යයනයක් පටන් ගන්න තියෙන වෙන ලොකු වෙනසක් කළා. ඒ කියන්නේ මේ සක්මනකට ගිහිලා නැත්තම් පොඩ්ඩක් ඒ ටිකක් බිලා නැත්තම් නාලා කියලා ඇවිල්ලා වෙනත් වැඩක නිරත වෙලා ඇවිල්ලා තමයි ඊළඟ අධ්‍යයනය පටන් ගන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ අපි මේ අපේ භාවනාව ඉවර වෙන හැටි ඒ අධියර අවසන් වෙන හැටි ගැන යම්කිසි වැටහීමක් අපිට ලැබෙනවා කාලයක් යනකොට. ඒ ලකුණු අනුව තමයි අපි තීරණය කරන්න තියෙන්නේ තවදුරටත් මේ කරනවද නැත්නම් දැන් මේ අවසන් වුණ එක බාර අරගෙන මෙතනින් මම සෑහීමකටපත් වෙලා ඊළඟ වෙන භවනාවකට වෙන කටයුත්තකට මම යෙදෙනවද කියන එක ඒ අනුව නම්‍යශීලීව අපි යොදා ගන්නයි තියෙන්නේ. ඒ එකක්. අනිත් එක තමයි දැන් අපි අර අහපු බණක තියෙන දෙයක් නැත්නම් දැකපු දෙයක තියෙන කාරණයක් නවත නැවත හිතට එනවා කියන එක ඔය සමාධියේ ලක්ෂණයක්. දැන් අපි හිත තුල ටික ටික සමාධිමත් බවක් දියුණු වෙන්න ඒක තියෙන එක්තරා පොඩි අතුරු ඵලයක් තමයි අපේ හිතට යම්කිසි අරමුණක් දුන්නහම එයා ඒ අරමුණම නැවත නැවත ගන්නවා. සමහර විට දැන් හිතන්න දැන් මේ දවස්වල ඔයත් කියන චූම්පාන් කියලා එකක් තියෙනවා. ඉතින් හැමතිස්සෙම මේ මොකක් හරි වාදනයක් දාගෙන මේ පාන් විකුණනවා. සමාලාවට ඉතින් අපිටත් ඕක ඇහෙනවා. දැන් ඕක ඇහුණාට මොකද හිත දැන් ඒ වාහනේ ගිහිල්ලා ඉවරයි. හැබැයි හිත ඇතුලේ අර ඒ චූම්පාන් සති තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ඇහෙන්නේ. තමයි මේ පිංගුතුන්ට මේ අත්දැකීම ලැබිලා ඇති. මත්ත තම මොකක්hari සින්දුවක් ඇහෙනවා. ඊපස්සේ දැන් සින්දුව ඇහිලා ඉවරයි. නමුත් අර හිත ගිය කෑල්ලක් නැවත හිත විසින් දවස පුරා කියවනවා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ හිත පරිහරණය කරද්දී එකාතකින් හරි පරිස්සම් වෙන්න ඕනේ. මේ හිත ඔය වගේ ඇබ්බැහි වලට පුදුම රුචියක් තියෙනවා. ඇහිච්ච දෙයක් පුදුම විදිහට රුචි කරනවා. ඒකම නැවත නැවත මතක් කරගන්නවා. ඒකම නැවත නැවත යෙදෙනවා. ඔය බැරි වෙලාවත් උදේ නරක දෙයක් නම් මේ හිතට පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ඒක අපිටම අවැඩදායි තත්වයකට නැත්තම් අකුසලයක් පිණිස අපිව අපාගත කරන මට්ටමකට අරගෙන යන්න පුළුවන්. ඒ නිසා ධර්මකාරණයක් නැවත නැවත මතක් කරනවා කියන එකේ වරදක් නැහැ. නමුත් ඊට වඩා වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ධර්මකාරණය තේරුම් ගන්න, ඒකේ ප්‍රයෝජනය ගන්න, ඒක පාවිච්චි කරලා ඊට පස්සේ හැබැයි ඒකත් පැත්තකින් තියන්න අවශ්‍යයි. ඒකත් හිතින් අයින් කළා හිත නිශ්ශබ්ද කරගන්න අවශ්‍යයි. දැන් මේ කාරණා හොඳින්ම පැහැදිලි වෙනවා ඔය දේධා විතක්ක සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා මේ අකුසල් ටික දුරු කරගන්න මම කුසල් විතර්කයක් පාවිච්චි කළා. කුසල විතර්කයක් පාවිච්චි කළා. ඊට පස්සේ හැබැයි කුසල විතර්කයත් මට තේරුණා මේක මේ උදේ හවස හිතන්න ගියාම මේ හරිම වෙහෙසයි හිතට. මගේ කයටත් නිකන් හරි ක්ලාන්ත ගතියක් දැනෙනවා. මොකද මේ නැවත නැවත මේ කුසලයක් හිතනවා. හිතරත් හරි වෙහෙසයි, කයටත් ටිකක් අමාරුයි, වෙහෙසයි. නරකද මේකත් හිතන්නේ නැතුව හිත නිශ්ශබ්දව තියෙනවා. විතර්ක නොකර, વિચાર නොකර ඒබඳු මට්ටමකින් මේ හිත පවත්වන්න පුළුවන්ද කියලා ඊට පස්සේ ඒබඳු මට්ටමකින් හිත පවත්වනවා නම් බුදුරජාණන් වහන්සේ කියන ඒක අර කලින් தത്വයට වඩා ප්‍රණීතයි කියලා. ඉතින් එතකොට අපි ඒ ප්‍රයෝජනේ සලකලා යම්සි විතර්කයක්, ධර්ම විතර්කයක්, ධර්ම මානසිකාරයක් පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි ඒකේ ප්‍රයෝජනේ ගත්තට පස්සේ එම්නම් හිත නිස්කලංක කරන එක, හිත නිශ්ශබ්ද කරන එක ඊළඟ පියවර බවට පත් වෙනවා. හොඳයි. ඉතාම
පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව බන්ධජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස, දැන් අද ධර්ම දේශනාවේදී දැන් අර සඳහන් වුණ ඔබ වහන්සේ ඒ කියන්නේ පැහැදිලි කරපු විදිහට මට තේරුණේ දැන් චේතනා කියන එක සිත විසින් කරනවා වගේ ස්වභාවයක් පැහැදිලි වුණා කියලා තමයි මට තේරුනේ. නමුත් ඇත්තටම වෙන්නේ චේතනා කියන එකදී ඇත්තටම අපි මුල්ුණේ නැත්නම් චේතනාවක් පහළ වෙන්නේ නැ නේද කියලා.
ඔව්. අතන දැන් අපි කියන්නේ කවුද?
ඒ මම වෙන්නේ එතකොට.
අන්න ඒක තමයි. ඒ මම කොහොමද හැදුන්නේ?
ඒ මමත්වයේ අපි ඒ කියන්නේ එතන අසති තිබුණොත් තමයි මම වෙන්නේ.
එහෙම
නැත්නම්
ආ ඒක තමයි. ඒක දැන් මේ චේතනා පහළ කරද්දී හැම තිස්සෙම ඒකට යොමු වෙච්ච ඒක කරන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා. ඒ මමය හදපු තණ්හාවක්, ඒ විවිධ තත්වගත වීමක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒබඳු තත්වයක් නැත්තම් චේතනා පහළ නොකර හිත නිකන් සාවධානව ඉන්නවා.
ඔව්ද? සාමාන්‍ය ස්වභාවය එහෙමනේ ස්වාමීන් වහන්සේ. දැන් මම මගේ දැන් දැනට ස්වභාවය එහෙමයි.
ඔව්.
එතකොට ඒ නිසා තමයි මට දැන් ඔබ වහන්සේට පැහැදිලි කරනකොට කිව්වේ මේක සිත විසින් චේතනා පහළ කරනවා කියලා. නමුත් මගේ අත්දැකීම නෑ, එහෙම නෙමෙයි. මේක මම මුල් වෙලා තමයි චේතනා පහළ කරන්නේ.
ඔව්.
මම මුල් එන්නේ සතිමත් නම් ඒක එහෙම වෙන්නේ
නෑ. අසතිමත් ඒක හරි. දැන් අතරම දැන් මම බන්දු ජීව මහත්තයා මේ කියන්නේ මේ සූත්‍ර දේශනාව විස්තර කරද්දී මම මුලින් විස්තර කරේ අර චේතනා පහළ කර ගැනීම, ඒකට පුදුම රුචියක් දැක්වීම, මොකක් හෝ වැඩක් කිරීමේ උවමනාව, කායික ක්‍රියාවක් කිරීමේ උවමනාව, කායික කර්මාන්තයක් කිරීමේ උවමනාව. මේක තමයි අපේ සාමාන්‍ය මේ පෘථග්ජන ස්වභාවය. මේක තමයි සාමාන්‍ය මිනිස්සෙගේ ස්වභාවය. නමුත් ඒක සෑහෙන්න එහාට යෑමක් නේ අපි විපස්සනාව හරහා කරන්නේ. මේවා තියෙන ආදීනම තේරුම් අරගෙන, මේකේ තියෙන වෙහෙස තේරුම් අරගෙන චේතනා පහළ නොකිරීම සඳහා අපි වෑයමක් ගන්නවා. ඒතර මේ චේතනා පහළ කිරීමේ තියෙන වෙහෙස තේරුම් අරගන්නවා. ඊට පස්සේ තමයි දැන් ওই බඳු ජීව මහත්තයා කතා කරන මට්ටමකට කෙනෙක් එන්නේ. දැන් එයා දන්නවා මේ චේතනා පහළ කරගන්නවා කියන එක මේ මම මුල් වෙලා ඇතින එකක්. මම කියන එක අවිද්‍යාව නිසා මුල් වෙලා ඇතින දෙයක් කියලා එයා නුවණින් තේරුම් ගත්තට පස්සේ එයාට තේරෙනවා දැන් අසතියෙන් ඉන්න අවස්ථාවකදී හිත අවිද්‍යාවට ලක්වෙච්ච අවස්ථාවකදී තමයි එහෙමනම් මෙන්න මේ චේතනා පහළ වෙන්නේ. එහෙම නැත්තම් හිතර තියෙන්නේ මොහොම සාවධානව නිවිච්ඡන්දමකින් ශාන්තන්දමකින් තියෙන උදු දැනුවත් භාවයක් පමණයි තියෙන්නේ කියලා අන්න යාට තේරෙනවා.
මට නිකන් එදෙන ගැටලුවක් ආවේ. දකින්න එකයි මේකයි වෙනස් නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි. ඔබ වහන්සේට විදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි හොඳයි.
යෝෂි වන්නි ආරච්චිට ඊළඟ පැනේ පිළිපත් කරන්න
පුළුවන්.
තෙරුවන් සරණයි
ගරු ස්වාමීන් වහන්සේ. ඔව්, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් මේ චප්පිසෝදන සූත්‍රයේ විශුද්ධීන් හයක් රහතන් වහන්සේලා අනුගමනය කරනවා කියලා සඳහන් වුණානේ.
මෙහෙමයි, දැන් විශුද්ධීන් හය කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ හයම සම ප්‍රමාණ වලින් අනුගමනය කළා කියලා. සමහර විට මේකෙන් එකක් බොහොම ලොකු ප්‍රයෝජනයක් ගැනීම අරගෙන තියෙන්න පුළුවන්. දැන් හිතන්න යම්සි කෙනෙක් තමන්ගේ මුල් වකවානුවේදී සමහර විට ඔන්න ධාතුන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති කරගෙන යම් තාක් දුරකට ගියා. ඊට පස්සේ යාට නිකන් රුචියක් ඇති වුණා, නෑ මම දැන් ස්කන්ධයන් ගැන ටිකක් විමසලා බලනවා කියලා. එන්නේ යා දැන් ස්කන්ධයන් පැත්තෙන් හොඳට යම්සේ අවබෝධයක් ඇති කරගන්නවා. ඒ අනුව කටයුතු කරනවා. ඒ පැත්තනොත් ටිකක් දුරට යනවා. ඉතින් අපි දන්නේ නැහැ කොයි විදිහයකට යෑම තුලද මෙයා තුල සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ෂේ වුණේ. ඒතකොට මේවා මේ එක එකක් ගානේ ගැඹුරුයිනේ. ඒතකොට මේ එක එකක් හරිම ප්‍රබලයි. ඒතකොට මේ එක එකක් පරිහරණය කරද්දී සෑහෙන ප්‍රමාණයකට කෙලෙස් දුරුවේවි, ආශ්‍රවයන් ඡේවිවි ගියා නම් සමහරට මේ එකකින් වුණත් සමහරට කෙනෙක් අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් අද අපි කතා කරපු මේ සතර ආහාර ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරද්දී උන්වහන්සේ කියනවා මේ කබලින්කාර ආහාරය කියන එක ගැන වුණත් යම්ස කෙනෙක් හොඳින්ම මනාකොට පරිපූර්ණ වශයෙන් දැනගත්තා නම් එයා අනාගාමී තත්ත්වයකට පත් වෙනවා කියලා. ඒ වෙනුවට එයා අපි හිතමු ස්පර්ශාහාරය මනවින් දැනගත්තා නම් ඔන්න අරහත්ත්වයටම පත් වෙනවා කියලා කියනවා. එයා මනෝ සංචේතනාහාරය මනවින් දැනගත්තා නම් එයා අරහත් වෙටපත් වෙනවා කියලා කියනවා. එයා විඥානාහාරය මනවින් දැනගත්තා නම් අරහත් වෙටපත් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ එකක්ුණත් අපි හොඳට මාස්ටර් කරා නම් එකක්ුණත් අරගෙන හොඳට ඒක මේ අපේ හිත තුළ හැදෙන හැටි, ඒවෙන් අපි පටලව ගන්න හැටි, ඒව ඇතුළ කෙලෙස් ඇති වෙන හැටි මේ ඔක්කොම දකිමින් ඒවෙන් හිත බේරා ගැනීමෙන් අපි ප්‍රතිපදාව පිරුවනම් මේ එක එකක්ුණත් හරිම ප්‍රබල කර්මස්ථාන. ඒ නිසා අර දැන් එකක් හැබැයි කරාම අනිත් ඒවා ගැන නිකන් අර ණය විපස්සනාවකින් අනුමාන ඥානයකින් ඒ තැනැත්තට අවබෝධයක් එන්න පුළුවන්. ඒ වගේමයි මේ හුඟක් තියෙනකොට ඒ හැම එකෙින්ම ටික ටික කරන්නත් පුළුවන්. ඉතින් මේ විවිධ මේ ඔප්ෂන්ස් තියෙනවා ඉතින්. මේ ආයුධ ආයුධ මල්ලක් කියලායි අපි හිතන්න තියෙන්නේ. අපි මේ අවස්ථානුකූලව මේ ආයුධය පාවිච්චි කරන්නයි තියෙන්නේ. එක්කෝ සමහරට මේ එකම ආයුධයකින් සෑහෙන වැඩ කොටසක් ගන්නත් සමහරට මේ යෝගාවචරය අනුව ඒක තීරණය වෙනවා. ඇතම් කෙනෙක් මේ ඔක්කොම දේවල් දන්නවා නම් ඒ අවස්ථානුකූලව මේ හැම එකකින්ම පොඩ පොඩ ප්‍රයෝජනෙ ගන්නත් අවස්ථාව තියෙනවා.
මගේ ප්‍රශ්නේ වුණේ ස්වාමීන් වහන්සේ දැන් රහත් භාවයට පත් නොවුණු ආර්යයන් වහන්සේ නම කොයි ආකාරයෙන් මේ විසුද්ධීන්හය මොන මට්ටමකින් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔව් ඒක තමයි මේ හයෙන් මොනවාම හෝ එකක් හෝ දෙකක් හෝ කීපයක් හෝ ඔක්කොම හෝ ටික ටික ඉදින් පරිහරණය කරන මාර්ගයක තමයි අපි සීල දනාම ඉන්න ඕනේ. ඒ කියන්නේ පෘථග්ජන මට්ටමේ හෝ ආර්ය මට්ටමේ හෝ ඉන්න විපස්සනා යෝගාවචරයේ මේ හයෙන් එකක් හෝ කීපයක් හෝ අනුගමනය කරන ප්‍රතිපදාවක තමයි ඉන්න
තියෙන්නේ.
ඔව්. ඒකයි මම කිව්වේ අන්තිමට අර අවසාන වශයෙන් මමත් ඒකයි කිව්වේ මේවා අපි කරන භාවනාවේ මේ පැති තියෙනවද? අපි මෙබඳු මාර්ගයකද යන්නේ? මම වඩන භාවනාව මේ මාර්ග 6ට සමාන්තර ගතියක් තියනවාද කියලා එහෙනම් මමම විමසලා බලන්න
ඕනේ. එහෙමයි. බොහොම
හොඳට තේරුණා.
දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අර පස්ස ආහාරය ගැන දැන් මේ පස්සේ කියන ධර්මතාවයේ ස්වාමීන් වහන්සේ මට හිතන විදිහට ඒකේ තීව්‍රතාවය අනුව අපිට දැනෙන වේදනාව වෙනස් වෙනවා කියලා.
හරි.
ඒ කියන්නේ පස්සේ ධර්මතාවයේ තීව්‍රතාවය වැඩි නම් අපිට දැනෙන වේදනාවත් වැඩි. එහෙම නැත්නම් දැන් අර අනිශ්චිත ස්වභාවයේ නැත්නම් යෝනිසෝ මනසිකාරයේක යෙදෙනකොට තියෙන පස්සේ ස්වභාවය නිසා අර සපත් නැති දුක්ක් නැති නිකම් උපේක්ෂා සහගත වේදනාව ස්වභාවය ඇති වෙන්න පුළුවන් කියලා නිකම් වැටහීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි.
ඔව් ඒක හරි. ඒ කියන්නේ දැන් ඔව් ඒක හරි. මොකද ඒ කියන්නේ දැන් ස්පර්ශයේ තීව්‍රතාවය මත තමයි වේදනාවේ තීව්‍රතාවය තීරණය වෙන්නේ. අපි බොහොම ප්‍රබල ස්පර්ශයකට ලක් වුණා නම් එතකොට ඒ අනුව ප්‍රබල වේදනාවකටත් අපිව ලක් වේවි. අපිට භුක්ති විඳින්න සිද්ධ වේවි. නමුත් අපි ගියේ නිකන් යාන්තම් ස්පර්ශයක් නම් ලාවට සිද්ධ වෙච්ච ස්පර්ශයක් නම් ඉතින් ඒ අනුව ඒ ඊට අනුරූප පහළ වෙන වේදනාවක් ඉතින් සරල වේදනාවක් නැත්නම් සැහැල්ලු වේදනාවක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ස්පර්ශය තමයි තීරණය කරන්නේ වේදනාවේ තීව්‍රතාවය මොකද්ද කියලා. නැත්නම් වේදනාවේ ස්වභාවය මොන වගේද කියලා. ඒක හරි. ඔව්.
බොහොම පිස්සමෙන් මාසම දින් දෙන්න නම්
බොහොම පිස්. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව පාලිත ඉදිරිපත් කරන්න පුළුවන්.
සයින්ස් ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ඒක සයින්ස්ෙන් අවස්ථාවක පාඩ චූටි ප්‍රශ්න දෙකක් තියෙන සයින්ස්. පළවෙනි ප්‍රශ්නේ ශ්‍රුතමය ප්‍රශ්නයක්. ශාස්ත්‍රඥ වහන්සේලා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන අවස්ථාවේදී ඇයිසල්ලා සයන්හන්සේ කිව්වේ මේ කාමසුඛලිකාණ යෝගය අත්ත කිලමුතාණ යෝගය මේ දෙකම අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාව යොමු වෙන්න කියලා කිව්වේ. එතෙන්දී මට වැටෙන විදිහට මෙතන කාමසුඛලිකාණ කියන ගැටීම සහ බැඳීම, බැඳිච්චර කාමී කියන්නේ බැඳීම අනික ගැටීම. නමුත් ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කිව්වේ චතුරාර්ය සත්‍ය කියන අර මේ හත් සත්‍ය හතරේ ත්‍රිපටි පරිවර්තය සත්‍ය කෘත්‍ය ආදි වශයෙන් මට එකම ප්‍රශ්න තියෙන කොහොමද ස්වාමීන් වහන්සේ අර දෙකේ ලින්ක් එක මොකක්ද? ඉස්ලාම් පටන් ගත්තේ කාමස් කල්ලෑන් යෝගයක් අත්තකිමුත ඒ ගැටීම බැඳීමෙන් කතාග. ඉති මම එතන ඊට පස්ස චතුරාර්ය සත්‍යය විස්තර කෙරුවේ. මම හිතුව ඕක ඉස්සල්ලා ඕක හිතුව මේ මධ්‍යම ප්‍රතිපදාව කිය චතුරාර්ය සත්‍ය සරණ සාසුන විස්තර කෙරුවා මේ දෘස්සාකාරය ඊට පස්සේ ආරෂ්ඨාංග මාර්ගයයි කියන්නේ එතන සම්මා දෘෂ්ටිය දෘෂ්ටිය මුල්ලා ආරෂ්ඨාංග මාර්ගය විස්තර කෙරුවා. මම ඉස්සල්ලා හිතුව ඕක අත්ත කිලමතාන් යෝගය ඇත්තේ නැත්තේත් නැත කියන හේත්ඵලවාදී අනුව තමයි මේ චතුරාර්ය සත්‍ය විස්තර කෙරුවේ කියලා. වහන්සේ ඒ ඊදන්නේ මොකද එහෙම වුණේ ඒක මොකද ලිංගික කියන ස්වාමීන් වහන්සේ ඒ දෙකක් ඉස්සලා කියලා පස්සේ චතුරාර්ය සත්‍ය විස්තර කරන කොහොමද මේ දෙක සම්බන්ධ වුනේ කාමසුකල්ලයක් ගන්න
ඔව් දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි කාමසුකල්ලිකාණු යෝගය කියන එක සැලකුවොත් අපි එතන කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන එතන මමත්වයක් ඇති කරගෙන පුළුවන් තරම් ඉඳුරන් පිනවන පැත්තක් ගැන අපි කතා කරනවා. ඒතකොට තණ්හාව පෝෂණය කරන ඒ තණ්හාවෙන් බැඳෙන ඒ එක අන්තයක් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන්නේ අත්කලමතාණු යෝගයේදී තියෙන්නේ මම දුරු කරන්න කියලා, මම නැති කරන්න කියලා, ආත්ම නිෂේධනයක් කරන්න කියලා කයට වද දෙමින්, කයට යම්කිසි දුක් දෙමින් එතන ආත්ම නිෂේධනයක් සඳහා දරන ප්‍රතිපදාවක් තියෙනවා. දැන් මේ අන්ත දෙකේම එතකොට මමෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, අවිද්‍යාවක් තියෙනවා. එතකොට අන්තගාමී වීමක් තියෙනවා. දැන් මධ්‍යම ප්‍රතිපදාවේ එහෙම අන්තගාමී වීමක් තියෙන්න බෑ. දැන් කිසිම දෘෂ්ටියක හිර වෙන්න හැකියාවක් නැහැ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කොයිම හෝ දෘෂ්ටියක් අල්ලගත්ත නැති තත්ත්වයක්. ඉතින් එතකොට දැන් අර අන්ත දෙකේ අපේ හිත කොහොමත් ඉතින් පරිහරණය කරනකොට දුකක් දැනෙනවා. ඒ දුක තේරුම් ගන්නවා. එතකොට එකාන්තයට ගියත් දුක, අනිත් අන්තයකට ගියත් දුක. එතකොට දුක තේරුම් ගත්තනම් එතකොට ඒ දුකට හේතුවක් වශයෙන් එක්ක ඔන්න තණ්හාවෙන් ඇවිලා, එහෙම නැත්නම් ව්‍යාපාදයෙන් ගැටිලා කියලා. එතකොට මේ අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඔන්න වගේ ඒකට හේතු දැක්කනම් ඊට පස්සේ දැන් ඒ හේතු දකින්න දකින්න ඒ හේතු ක්‍රියාත්මක කරන්නේ නැතුව, ඒ හේතු පෝෂණය කරන්නේ නැතුව යම්ස කෙනෙකුට ඉන්න පුළුවන් නම් අන්න නිවීමක් තියෙනවා. අන්න නොබැඳීමක් තියෙනවා. එකකවත් දැවෙන්නේ නැතුව මේ හිත මැද්දේ තියාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒතර ඔය දේ අපි නැවත නැවත කරනවා නම් එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් නැත්තම් ප්‍රතිපදාවක් වශයෙන් පෙන්වනවා. මොකද එකපාරක් ඔක් කරා කියලා සාර්ථක වෙන්නේ නැහැනේ. ආයෙත් ගිහිලා හිත ඇලෙනවානේ. ඒතර එහෙනම් ආයෙත් මේ ඇලීමෙන් හිත නිදහස් කරගන්නවා. ආයෙත් හිත මැද්දේ තියන්න ඕනේ කියලා ඒ බඳු ප්‍රතිපදාවක් නැවත නැවත පුරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ මුලින් අර වගේ අන්ත දෙක දේශනා කළේ නැත්නම් අපිට බෑනේ මැද්ද මොකද්ද කියලා තේරුම් ගන්න නේද?
ඔව්. ඉතින් මැද්දට ඇයි චතුරාර්ය සත්‍ය කියලා ස්වාමීන් වහන්සේ? මොහිතු මැද්ද දෙක ගෙනාවේ අර හේත් ඇත්තේ නැද නැත්තේ නැත කියලා හේතුඵලවාදී විස්තර කරනවා කියලා මට හිතෙන චතුරාර්ය සත්‍ය ගෙනාවේ.
ඔව්. චතුරාර්ය සත්‍යයේ ඇත්තම හේතුඵල දහමත් විස්තර කරනවා. දැන් ඇත්තම මෙහෙමයි. දැන් හේතුඵල දහම කියන්නේම දුක්ඛ සත්‍යය. දැන් ඔය මහා තිත්තායතන සූත්‍රය වැනි සූත්‍ර තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය වශයෙන් තමයි පෙන්වන්නේ ඔන්න ඔය මේ පටිසෝපාදේ. පටිසෝපාදේ සමුදය පක්ෂේ. මේ අපි අවිද්‍යාව නිසා විද්‍යාව මොකද්ද මේ විඥාන නාම රූප වල බැඳිලා නැවත නැවත තව ස්පර්ශයන් සිදු කරමින් සලායතන ක්‍රියාත්මක වෙලා අන්තිමට දුකක් උරුම කර ගැනීම නේ සිද්ධ වෙන්නේ. එතකොට මේ පටිසෝපාදයේ මේ සමුදය පක්ෂය කියලා කියන්නේම තනිකරම දුක්ඛ සත්‍යය. ඉතින් එතකොට ඒකෙන් නිදහස් වීම කියන එක කියන්නේ අන්න නිරෝධ සත්‍යයක්. ඒ කියන්නේ මේ පටිසමුප්පාදේ ක්‍රියාත්මක නොවන తත්වය. ඒක තමයි නිරෝධ සත්‍යයක් වශයෙන් පෙන්වන්නේ. දැන් ඇතම් තැන්වල මේ දුක්ඛ සත්‍ය වශයෙන් පෙන්වන ඔන්න පංච උපාදානස්කන්ධයේ දුක්ඛ සත්‍ය වශයෙන්. තවත් තැන්වල දුක්ඛ සත්‍ය වශයෙන් මේ පටිසමුප්පාදේ සමුදය පක්ෂයේ දුක්ඛ සත්‍ය වශයෙන් පෙන්වනවා. ඉතින් හැබැයි මේ ඔක්කොම එකයි ඇත්තටම බැලුවාම. දැන් අපි පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරනකොට උපාදාන වෙච්ච මට්ටමකම තියෙන දුකක්. ඒ දුකට පත් වුණ ආකාරය කියන්නේ අන්න පටිසමුප්පාදයක්. ඒ පටිසමුප්පන්නව තමයි ඒක සිද්ධ වුනේ. හිත ගිහිල්ලා බැඳුණා, හිත ගිහිල්ලා ඇලුණා, ගියක් උපාදාන කළා, දැන් ඔන්න පංච උපාදානස්කන්ධයක හිර වුණා, අල්ලගත්තා. භව තත්ත්වයක් ඇති කරගත්තා. ඒ ආපු මාර්ගයේ දිහා විමසලා බලද්දී ඒකේ තියෙන අන්න අර හේතුඵල දහම. අවිද්‍යාව නිසා සංස්කරණ කළා, ඊට පස්සේ විඥාන නාම රූප පොළ පැටලිලා ඒ අනුව සලායතන ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ ස්පර්ශයන් ලැබලා වේදනාවක් ඇති වෙලා ඔන්න තණ්හාවක් වෙලා ඔන්න උපාදානයක් වෙලා කියලා අර ඒක දැන ඒ හේතුඵල දහම් පැත්තෙන් බැලුවොත් එතන ඒ හේතුඵල ධර්මකුත් තියෙනවා. ඉතින් කාතකින් අර බුදුරජාන් වහන්සේ අපිට තේරුම් ගැනීම සඳහා විවිධ දෘෂ්ටි කෝණ වලින් ධර්මය පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඉතින් එකම දේ තමයි ඍද්ධ වෙලා තියෙන්නේ. අන්තිමට දුකක් තමයි පත් වෙලා තියෙන්නේ. දුකකට තමයි හිතපත් වෙලා තියෙන්නේ. ඒ දුකටපත් වෙච්ච පියවර වශයෙන් ඕනනම් පටිසමුපාදයක් විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ උපාදානය මුල් කරගෙන පංච උපාදානස්කන්ධයක් වශයෙන් විස්තර කරන්නත් පුළුවන්.
ඉස්සර තියෙනවා. මම දෙවනි ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මේ භාවනා පිළිබඳවයි. දැන් ගොඩක් කාලවලට මට සිටින් මෙඩිටේෂන් එකේ ස්වාමීන් වහන්සේ මේ බව ටිකක් කාලවක කොහොම ධෛර්යයෙන් කරනකොටත් කිතු කෙරුවත් මේ මනෝ සංචේතන කියන්නේ මනසේ මේ වෙන අරමුණු කොහක් වැඩි කියන්නේ පොඩක් කරාට සිටින් එකක් කරගෙන පොඩ්ඩක් මේ හිත ඒකාග්‍ර වෙනකොට ඔන්න මනසෙන් එන ඒවා බැටගාම වැඩි වෙන පටන් ගන්නවා. නමුත් ඉමෝයික බ්ලැක් ලයිට් නවත්තරම යන වෝකින් වලට බ්ලැක් කළාට ඒ බොහෝ වෙලාවට නමුත් වෝකින් වල ස්වාමීන් වහන්සේ මේ අර එහෙම මනස එච්චර බැට දෙන්නේ නැහැ. මොකද මේ හොඳට වගේ අර මුළු ස්පර්ශය හොඳට ඇතිවීම නැතිවීම අරම හොඳට පේනවා. මොකද මම අර මත්විදාසයන් අත්දන්නේ මම මැට් එක මේ ඕවන් මැට් එක මම මේ මෙඩිටේෂන් ඩොකියුමන්ටේෂන් කරන්නේ. එතකොට අරමුණු හොඳට තීව්‍රව තීරෙනවා. ඒ වගේ වෙනස් වීමක් තීරෙනවා. ඒ වෙලාවේ අර මන කියන එක අර මනසින් අර කරදර කරන්නේ නැහැ මට බොහෝ වෙලාවට. එම නිසා දැන් මම ගොඩක් වෙලාවට කියලා පුදානස් කියනවා වගේ. පැයක් ඉස්සෙල්ලා වොකින් කරලා පුළුවන් තරම් ඊට පස්සේ සිටින් එකකට යනවා. ඉතින් මට හිතනවා ස්වාමීන් වහන්සේ මට ගොඩක් කරදරේ තියෙන අර වොක් සිටින් වලදී. මොකද ඇවිල්ලා හැම වෙලාවෙම මනසේ කරදර කරනවා. නමුත් අතෙන්ද ගියා වොකින් කරනකොට එහෙම ප්‍රශ්නයක් ගොඩක්ම අඩුයි වෙන්නේ නැහැ කියන්නේ නැහැ මම. අඩුයි. එහෙම මම ඉතින් පුළුවන් තරම් මේ සිටින් අඩු කරලා වොකින් වැඩිපුර කරුවා නම්
වරදක් නැහැ. කිසි වරදක් නැහැ. මොකද අපි මොකද සක්මන් භාවනාද නිකන් අපේ කන්ට්‍රෝල් එක යටතේ නිකන් වැඩේ වෙනවා වගේ ගතියක් තියෙන නිසා එතෙන්දී අපිට නිකන් අපිව පාලනය කරගන්න පුළුවන්. අපේ හිත යම්තාක් දුරට පාලනය කරලා අර ප්‍රබලව දැනෙන ස්පර්ශයට නැවත නැවත හිත යොමු කළා හිත මෙල්ල කරගන්න පුළුවන්. නමුත් අර සිටින් එකේදී මොකක් කළාට මේ අපි පුළුවන් තරම් චේතනාපූර්වක වැඩ නවත්තලා ඉබේ වෙන දෙයට අවධානය යොමු කරන්න ගියාම තාමත් ඉතින් හිත කියවන්න ගන්නවා නම් හිතට নানা ප්‍රකාර අරමුණු එනවා නම් තාම ඉතින් අපිට එයාට ප්‍රතිවිරුද්ධව දක්වන්න පුළුවන් ප්‍රතිචාරය තාම මදි. ඉතින් එහෙනම් වරදක් නැහැ ටිකක් වැඩිපුර සක්මන කරන්න. ඉතින් ওই සක්මන හරහා ඔය අපිට උමනාකරණයේ කුසලතාවය හැදිලා එනවා. අපි තුල සතිමත් බවද සම්පජඤ්ඤේද ප්‍රඥාවද හොඳට ශක්තිමත් වෙලා එනවා. ඒක දියුණු වෙච්ච මට්ටමේදී ඊට පස්සේ වාඩි කරන්න පුළුවන්. වාඩි වෙලත් සාවධානව ඉන්න පුළුවන්. ඒක ඒ කියන්නේ මේ ඒ ටික හැදෙනකන් සක්මන වැඩියෙන් කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අඩුපාඩුවක් වෙන්නේ
නැහැ. ඒ හතරට සක්සි වොකින් වලදී මට ගුවක් වෙලා ඊට පස්සෙත් ප්‍රපංච එන්නේ නැහැ. දැන් අපිට හිතට අරමුණු වෙනවා. ආපු ගම වේදන සංඥා සංකාරයේ ඒකාග්‍රතාව මානසිකාර්ය සිදුවලා සිතකුත් පහළ නවුත් ඒ පහළ වෙච්ච සිතේ මානසිකාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මට යන්නේ මේක මම හිතනවා වගේ භාවනාවේ තියෙන යම්කිසි පොඩි පොඩි දියුණුවක් කියලා මට හිතනවා. ඒක මොකද මානසිකාර්යය දැන් මගේ වෙන්නේ නැහැ. ඒ ඉස්සර වාගේ මේ ප්‍රපංචය දෙන්නේ නැහැ. ප්‍රපංච ඇති වෙන්නේ. ඒක මගේ ගාබරුතු අවසාන වශයෙන්.
ඔව්. ඒක කිසි වරදක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට සක්මන් භාවනාවේ ওই ප්‍රයෝජනෙමයි තියෙන්නේ. සක්මන් භාවනාවෙන් තමයි පුළුවන් තරම් ඒ කියන්නේ අපේ පාලනේ යටතට අපේ හිත ගන්න පුදුම රුකුලක් ලැබෙනවා. පුදුම සහයෝගයක් ලැබෙනවා. තොර ඒක අපි අරගෙන ඒ මට්ටමට හිත දියුණු කරගෙන ඊට පස්සේ වාඩි වුණා නම් වාඩි වීමේදී තියෙන තව ටිකක් ඒක හොඳට රිෆයින් කරලා සූක්ෂම කරලා මේ සියුම් අන්දමින් දකිමින් තව ගැඹුරකට ගෙන යාමක් තමයි මේ පරයන්කෙදි කරන්න තියෙන්නේ. ඉතින් ඒක හිමීට කරගන්න පුළුවන්. වැඩිපුර සක්මන කරන්න කිසි වරදක් නැහැ. ඒ
සයිට් එකට
සර්. හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව පුණ්‍යන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
එක ගැඹුරම මේ ධර්මදේශනාවක් ආහාර ගැන මට මෙතන ස්වාමීන් වහන්සේ කිව්වා දැන් අපි චේතනාවක් එනවා කියන්නේ ඇත්තටම මම හැදෙනවා. එතන අපි සිතුවිල්ලට සතිමත් වෙනවා කියන්නේ එන සිතුවිල්ල ගැන සතිමත් වීමෙන් ද අපි එතන බැලිය යුත්තේ එතන මේක හේතු නිසා ඇති වෙලා නැති වී යන කියන එතන ත්‍රිලක්ෂණය බැලීමට අපි කළ යුත්තේ
නෑ.
ඒක තමයි. දැන් බලන්නකොට හරි නිකන් ඉන්නකොට අපි දැන් සතුටුමත්ව එදිනෙදා ජීවිතේ ඉන්නකොට හරි අපිට එන සිතුවිල්ලට සතිමත් වෙනවා. අපි අඳුර ගන්නවා මේක පටිඝ සිතක්ද කද්ද කියලා අඳුර ගන්නවා. නමුත් මම එතනින් එහාට මට හිතෙනවා මේක නැවත නැවත විතර බොටල් අප් කරනවා වගේ දෙයක් හිතන එහෙම කරාම මට සතිමත් වීම පමණක්
සතිමත් වුණාම තමයි නිකන් අපි බ්‍රේක් ගැහුවා වගේ හරියට එතන නිකන් ඒ ආපු මේ සිතුවිලි ධාරාව ටිකක් මෙල්ල කිරීමට ලක් වෙන්නේ. නැත්තම් ඉතින් අපි එයා අපිව මැඩපවත්වගෙන දිගටම නිකන් අපිව ප්‍රපංචයක් දක්වා ඇදගෙන යනවා. නමුත් සතිමත් වෙච්ච මොහොතේදී අපි නිකන් බ්‍රේක් ගහලා පොඩ්ඩක් එයාව අඩපණ කළා වගේ, එයාව දුර්වල කළා වගේ අපි අඩියක් පස්සට අරගෙන දැන් එයා දිහා බලනවා. ඊට පස්සේ අන්න අපිට මේක ලිහෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සතිය විතරක් නෙමෙයි, ඊට පස්සේ සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකයි. අපිට දැන් මේ එක එකක් ගානේ තේරෙනවා. ඔන්න සිතුවිල්ලක් ආවා. ඒකට මම තව කෑල්ලක් මුට්ටු කරනවා. ඔන්න තවත් කෑල්ලක් දැම්ම. ඔන්න අතීතෙන් කෑල්ලක් දැම්ම. අනාගතෙන් කෑල්ලක් දැම්ම. කොහොම කියලා අර ඒ සිතුවිලි වියන ආකාරය, සිතුවිලි නිකන් පැටවු ගහන ආකාරය පොඩ්ඩක් නිකන් අපිට තේරෙනවා නම් එතන තියෙනවා සතියට අමතරව ඉතින් සම්පජඤ්ඤයක්, ප්‍රඥාවක් එතන තියෙනවා. ඉතින් ඒවා තේරෙන තේරෙන තමයි අපි මේ ප්‍රඥාව තුලින් තමයි ඕක සම්පූර්ණයෙන්ම නිකන් මේ බිඳ හැරලා දාන්නේ. ඕක නිකන් ශූන්‍ය කරලා දාන්නේ. එහෙම නැත්නම් මෙයාගේ බල බිඳලා දාන්නේ. නැත්නම් අර එයා නිකන් එක රොත්තට එනකොට, එක ගැම්මට එනකොට එයා හරි ප්‍රබලයි. නමුත් අරකින් එකක් පස්සේ එකක් එන ආකාරය, මේවා අපිම නිකන් යක්කු කරගන්න ආකාරය අපිට පේන්න පේන්න, ඊට පස්සේ මේගොල්ලෝ නිකම්ම නිකන් සිතුවිලි බවට පත් වෙනවා. අපි ඒවට දෙන වටිනාකම එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අපි ඒවට රැවටෙන්න තියෙන අවකාශය සෑහෙන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඒ හරහා ඔන්න හිත යම් වෙලාවකදී සමාහිත සිතුවිල්ලෙන් නැතුවමත් ඔන්න ඉන්න පටන් ගන්නවා. ඔය වගේ ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා සතිමත් වීම වැදගත්. කිව්වා වගේම සතියට අමතරව දැන් ඊට පස්සේ මේක ගැන ටිකක් සියුම්ව හොයන ආකාරය, මේකට මුල් වෙච්ච හේතුව දහින ආකාරය, ඒව වැරද්දක් නෑ. මොකද යෝනිසෝ මනසිකාරයක් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රඥාවට තමයි දැන් පොඩි නැඹුරුවක් තියෙන්නේ. ඒක වැරද්දක් නෑ.
ස්වාමීන් වහන්ස, දෙවැනි ප්‍රශ්නේ, දැන් අපි විඥානයේ ආහාරයක් වෙනකොට සතර ආහාරවල අපි රූපෙක් අපිට රූපයක් දකින්නවා, යම් ආයතනික ඇසෙන් රූපයක් දකින්නවා කිව්වොත් එතනදි විඥානේ හැදෙනවා, එතනදි ඒ තුලක් හැදෙනවා.
එහෙම කියන්න බෑ. අතරම දැන් අපි උවමනාවෙන් බලලා ඒ දකින්න රූපයට බැඳෙනවා කියන එක අතරයි අපිට නිකන් පේනවා කියන එක අතරයි ලොකු වෙනසක් තියෙනවානේ. අපි විශේෂ වමනාවකින් ඇහැ යොමු කළා, ඒ වෙතට අවධානය යොමු කළා බැලීම තුළ අන්න විඤ්ඤාණාහාරයට අමතරව සමායන මේ චක්කු විඤ්ඤාණයට අමතරව එතන හෝගාල මනෝ විඤ්ඤාණ පහළ වෙලා එතනටම හිත යොමු වෙලා ඒ තැන මම උපදිනවා. ඒ දැකපු රූපය තුළ මමෙක් හැදෙනවා, පුද්ගලයෙක් හැදෙනවා. ඒ තුළ මම බැහැ ගන්නවා. එතන තමයි අන්න විඤ්ඤාණාහාරයක් සිද්ධ වෙන්නේ. හැබැයි ඊට මෙහා නිකන් හිතන්න අපි නිකන් වාහනයක යනකොට නිකන් අපි කඩවල් පොළවල් පහු කරගෙන යනවා වගේ, අනිකුත් වාහන පහු කරගෙන යනවා වගේ, පාර යන මිනිස්සු පහු කරගෙන යනවා වගේ අපිට නිකන් පේනවා. හැබැයි එකක්වත් අපි නතර වෙලා අල්ලගෙන බැඳගෙන බලන්න යන්නේ නැහැ. එතන තියෙන පෙනීමක් විතරයි, එකකවත් තුල බැස ගැනීමක් නැහැ. අපි නොදැක්කෙත් නැහැ, හැබැයි අපි දැක්කා. නමුත් උවමනාවෙන් බැහැලා බලන්න ගියේ නැහැ. අන්නේ වගේ දෙයක් තමයි තියෙන්නේ. එතනදී කියන්න බෑ විඤ්ඤාණාහාරයක් මේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවා කියලා. එතන ඇත්තම එතන නිකන් අර චක්කු විඤ්ඤාණයක් පහළ වෙච්ච මට්ටමකින් අපිට කියන්න බෑ මේ මෙතන පරපතලව අන්දමේ මනෝ විඤ්ඤාණ හැදිලා මනස එතන බැහැගෙන නාම රූප වල පැටලිලා එච්චර බරපතල මට්ටමකට ගියා කියලා කියන්න බෑ. ඒකනේ දැන් අපි දැන් අපි ওই බාහ්‍ය සූත්‍රයේදී එහෙමත් බුදුරජාන් වහන්සේ කියන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කිව්වහම ඉතින් එතන නැහැ විඤ්ඤාණාහාර මට්ටමක්. නිකන් දැක්කා දැක්කමතින් නතර වෙලා තියෙන්නේ. ඔව්.
ඒකට සම්හාසය කියන්නේ ඒ තින සංගති පස්සො වල ස්පර්ශයේ ඇති විනාට පසුව එන විඤ්ඤාණය තමයි ආහාරයක් බවට පත්වන්නේ. ස්පර්ශයෙන් පසුව අපි එතන වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියලා අපි එතන එනවනේ
ආයි. නෑ එහෙම දැන් එතන දැන් විඥාන ආහාර මට්ටමේදී නාම රූපයක්නේ, නාම රූපයක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නාම රූපයට අපි ඔන්න බැඳෙනවා, ඒකේ පැටලෙනවා. ඊටසේ ඒත් එක්කම දැන් සලායතන ක්‍රියාත්මක කළා. ඒ කියන්නේ ඇත්තම විඥාන ආහාර ගන්න මට්ටමේදී අනිත් ඒවත් ඇත්තටම ටටක් ගාලා හැදෙන මට්ටමක් කියන්න පුළුවන්. ඇතරම මට මෙහෙම හිතෙනවා. දැන් හිතන්න මම තේරුම් ගන්න තියෙන දැන් සමහර දැන් බුදුරජාන් වහන්සේ ස්පර්ශාහාර කියනකොට එක මට්ටමකින් දේශනා කරලා තියෙනවා. ඊළඟට මනෝ සංචේතනා කියනකොට ඔන්න තවත් මට්ටමකින් දේශනා කරලා තියෙනවා. විඥානාහාර කියනකොට ඊටත් වඩා සූක්ෂම මට්ටමකින් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට මේ එක එක මට්ටමේදී අපි දැන් විඥාන ආහාර ප්‍රබලව ගන්න මට්ටමේදී හැබැයි එතකොට තින් සමහරට මනෝ සංචනාත් මනෝ සංචේතනාත් ක්‍රියාත්මක වෙනවා ස්පර්ශත් ක්‍රියාත්මක වෙනවා. නමුත් අර බලන දෘෂ්ටි කෝණය ඊට වඩා සූක්ෂමයි කියන්න පුළුවන්.
මේ ආහාර හතර එක විට පැවතිවිල එකක් වගේ ඇත්තට මේක ක්ෂමයකින් සතරහින්
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම දැන් ඇත්තටම අර දැන් රහතන් වහන්සේලා ගැන කියවෙන මේ ධම්මපදයේ ගාථාවක් එහෙම තියෙන්නේ මේ අරහන්ත වර්ගයේ මොකද්ද මේ සබ්බාසවා පරික්ඛේන ආහාරේච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ඔය විදිහට දේශනා වෙනවා මේ ධම්මපදයේ ගාථාවක. එතකොට කියන්නේ සබ්බාසව පරික්ඛේන සියලුම ආශ්‍රවයන් ඡේකල හැරපු ආහාරේච අනිස්සිතෝ මේ සියලුම ආහාරයන් මේ එක ආහාරයක් නෙමෙයි සතර ආහාරයන් ගැනම අනිශ්චිතව වාසය කරන ඒවා නිකන් ඇසුරු නොකර ඒවැය බැඳෙන්නේ නැතුව ඒවා උපාදාන නොකර වාසය කරන ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. දැන් උන්වහන්සේගේ හිත බහුල වශයෙන් තියෙන්නේ අන්න අර ශුන්‍යත අනිමිත්ත කියන ඒ විමුක්ෂ මුඛ මට්ටම් වල. ඉතින් ඒ මට්ටම් වල හිත තියෙනකොට එහෙමනම් ඔය ආහාරවල බැඳීමක් ආහාරවල බැස ගැනීමක් ඒවායේ උපාදාන කිරීමක් සිද්ධ වෙන්න බෑ. එතන තියෙන ආහාරයන් කෙරෙහි අනිශ්චිත බවක්.
ධර්මයන්
සම්බන්ධව
ඊළඟ දහම් ගැටලුව ශර්මිලාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සමහරවිට සාමනා සමතරයි. ඔව්. සාමනාට මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ආශව අනුසය වල සාමනාංශ හොඳ නරකයි හොඳ කුත් තියෙනවා නේද? හොඳ පැත්තක් තියෙනවා නේද?
ඔව්. මෙහෙමයි. දැන් ඇත්තටම ඒක විස්තර වෙන්නේ ඔය සම්මා දිට්ඨිය ගැන කියනකොට සම්මා දිට්ඨියේ පැති දෙකක් නැත්නම් අවස්ථා දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මුල් මට්ටම තමයි ලෞකික සම්මා දිට්ඨිය කියන එක. දෙවැනි මට්ටම දියුණු මට්ටම තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක. ඒතර දැන් ලෞකික මට්ටමේදී ඒක ආශ්‍රව සහිතයි. ඒකද කියනවා මේ පුඤ්ඤභාගියා උපදි වේපක්කා. සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්කා කියලා කියනවා. ඒ කියන්නේ ඒක ආශ්‍රව සහිතයි උපදීන් සහිතයි ඒ වගේමයි එතන ආශ්‍රව සහිතයි මේ එතන උපදි විපාක සහිතයි. ඒතකොට ඒකත් ඉතින් එක මට්ටමක්. හැබැයි ඉතින් ඒ ආශ්‍රවයන් රහිත මට්ටමක් ගැන ඊළඟට සඳහන් වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කියලා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ඒතකොට එතෙන්දී මේ කතා කරන්නේ අනාශ්‍රව වූ මට්ටමක්. ඒ ආශ්‍රවයන් නොවැඩෙන අන්දමකින් කටයුතු කිරීමක් ඉබඳු දෘෂ්ටියක් ඉබඳු දැක්මක් ගැන තමයි කතා
කරන්නේ. සංඥාත අනිත් එක සංඥාංශ මේ ලොකු ස්වාමීන් වහන්සේගේ විතක්ක සංතාන සූත්‍රය එක කාලයකට ඉස්සෙල්ලා කරපු දේශනාවක උන්වහන්සේ මේ කුග්ගල සූත්‍රය ගැන පොඩි හැඳින්වීමක් කරා. ඔබ වහන්සේට වෙලා තියෙන වෙලාවක අපිට සූත්‍රය අනුසාරයෙන් ධර්ම දේශනාවක් කරන්න කියලා.
පුද්ගල සූත්‍රය මේ يعني පුද්ගල සූත්‍ර මං දන්න තරමින් නම් කීපයක් මං හිතන්නේ තියෙනවා. මේ කොයි එකද දන්නේ ඔය කියන්නේ මේ පුද්ගල සූත්‍රය කිව්වහම අඟුතර නිකායේ එකක් වෙන්නේ නැති නේද?
මං හිතන්නේ සංඝාස අර මේ අඟුතර නිකායේ නෙමෙයි මට මතක හැටියට මං ඊට පස්සේ ආයේ පොකොයි හෙව්වා මට හොයාගන්න බැරි වුණා. පුද්ගල සූත්‍රය කියලා අර සුදු කළු ඒ කියන්නේ හොඳ ඉඳලා නරකට නරකේ ඉඳලා හොඳට අනේ වගේ
දේශනාවක් තමයි මේකේ. ආහ් මේක මේ මට දැන් මේ හම්බුණා මේ සංයුත්තනිකායේ මම පෙන්නන්නම් ඒක. අනේ
හරි සංයුත්තනිකායේ
සම්. මේ මේක එනවා පුද්ගල සූත්‍රයක් එනවා සංයුත්තනිකායේ මෙන්න මේ විදිහට මේ සගාතාවක්ගේ පුද්ගල සූත්‍රයක් තියෙනවා. ඉතින් සමහර මේක දන්නේ නැහැ ඔය කියන්නේ. මම බලන්නම් මේක මොකද්ද කියලා.
ඒක තමයි මම හිතන්නේ සාන්නාංශ. ලොකු සාන්නාංශ එක ගැන කිව්වා මේ විතක්ක සංකාන සූත්‍රේ.
ආහ්. හරි හරි.
ඒක කියන ඔබවහන්සේට ආරාධනා.
හොඳයි 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 හොඳයි. බලමු අපි ඉදිරියේදී මේක මෙම සූත්‍රයත් සාකච්ඡාවට ගන්න උත්සාහ කරමු. හොඳයි.
බොහෝ පින් සාන්නාංශ තේරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව දිලීපට ඉදිරිපත් කරන්න පුළුවන්.
සරයි ගරු ස්වාමීන් වහන්ස, ගියවර දේශනාව සම්බන්ධව ස්වාමීන් වහන්සමට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, සබ්බාසව සූත්‍රයේ අර මේ ආශ්‍රව දුරු කරන්න කියලා කියන ක්‍රමයකදී ඉවසීමෙන් ආශ්‍රව දුරු කරන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එතකොට එතන කියනවා තියෙනවා ස්වාමීන් වහන්ස, අපිට වඩා දුර්වල කෙනෙක් මේ අපි කියන ඒ කියන්නේ අපිට වඩා දුර්වල කෙනෙක් කියන දේ අපිට ඉවසන්න පුළුවන් නම් මහා කමා ප්‍රතිපදා කියලා එක ඉතා උසස් මට්ටමක් කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ අපිට මේ ප්‍රබල කෙනෙක් කියන කවුරු හරි මොකක් හරි කියනවා නම් ඉතින් අපි බැරි කමට ඉවසනවා වෙන්න පුළුවන්නේ. ඉතින් ඒ වගේම ස්වාමීන් වහන්ස, අපි ගියවර දේශනාවේ ස්වාමීන් වහන්සේ දේශනා කරානේ අපි එදිනදා ජීවිතේ වැඩ කරද්දී බාලය වැඩිහිටියන්ට, දූ දරුවන් දෙමව්පියන්ට, ගෝලියෝ ගුරුවරුන්ට ඒ වගේ ගෞරව කරනවා නම් නිහතමානී ගුණය වැඩි වෙනවා කියලා, නිහතමානී ගුණය ඇති වෙනවා කියලා.
ඔව්
ස්වාමීන් වහන්සේ, ඒ වගේ අවස්ථාවකත් ඒ සබ්බාසව සූත්‍රයේ වගේ අපිට වඩා බාලයට, එක්කෝ දෙමව්පියෝ දූ දරුවන්ට, ගුරුවරු ගෝලයන්ට, ඒ වගේ අපිට වඩා ඒ වගේ අඩු මට්ටමින් ඉන්න කට්ටියට අපි ගෞරව කරනකොට අර විදියටම නිහතමානීත්වයේ වැඩි මට්ටමක් සිදු වෙනවද කියලා අහන්න ස්වාමීන් වහන්සේ කතා කරේ.
ඔව්. අතන මට හිතෙන එතන නිහතමානී ගුණයකට වඩා නිකන් අනුකම්පාව, කරුණාව මුල් කරගත්ත දැක්මක් එතන තියෙනවා. ඒ කියන්නේ දැන් අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලද්දී, මේ දරුවගේ යහපත දකිද්දී, ආයාට මඟ පෙන්වන්න උත්සාහත් වෙද්දී එතන අර මඟ පෙන්වන අභිලාෂයක්, අනුකම්පා කරන ස්වභාවයක්, කරුණාවක් ඒ වගේ පැත්තක් හුඟක් විදිහට වැඩෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අතන අර කමාපටිපදා කියන්නේ ඊට වඩා වෙනත් කාරණයක්. එතන තියෙනවා ඊට වඩා ගැඹුරක්. එතන තියෙන්නේ දැන් තමන් බලවන්තයෙක්ව ඉඳගෙන දුර්වලයෙක් කෙරෙහි, මේ කියන්නේ දුර්වලයෙක්ගෙන් පලිගන්නේ නැති තත්වයක් එතන තියෙන්නේ. දැන් හිතන්න යම්සේ දුර්වල මිනිස්සෙක් ඉන්නවා. එයා තමන්ට බනිනවා, ගහන්න එනවා, වාකරේ අඩත් තේට්ටම් කරනවා, මොනවා මොන හරි කරනවා. තමන්ට තේරෙනවා තමන් ඉන්නේ ඊට වඩා බොහොම ප්‍රබල තැනක. ඕන තරම් මෙයාට රිදවන්න පුළුවන්, ඕන තරම් ගහන්න පුළුවන්, මෙයාගෙන් පලිගන්න පුළුවන් කියලා තමන් දන්නවා හොඳටම. දැනගෙනත් තමන්ගේ තියෙන ප්‍රතිපදාවක් නිසා, සත්පුරුෂ ගුණයක් නිසා එබඳු පලිගැනීමක් කරන්න නැතුව සමාව දීලා මේ දුර්වල තැනැත්තා කෙරෙහි අනුකම්පා කරනවා. එතන තමයි අන්න එබඳු සත්‍යයක්. දැන් ඕකට හසන උපමාවක් දෙනවා බුදුරජාණන් වහන්සේ අර මේ සක්‍ර දේවේන්ද්‍රයා වේපචිත්ති අසුරේන්ද්‍රයන්ට කටයුතු කරපු ආකාරය. දැන් අප අර අහලා තිනවනේ මේ දෙවියන්ුයි අසුරයන්ුයි අතර ඇතිවෙච්ච යුද්ධයේදී අසුරයෝ පැරදිලා වේපචිත්ති අසුරේන්ද්‍රයාව බැඳගෙන එනවා. දැන් එතකොට වේපචිත්ති අසුරේන්ද්‍රයා මේ හොඳටම බැනවදිනවා මේ සක්‍ර දෙවියන්ට. දැන් මේ පරාද වෙච්ච මනුස්සයා. ඉතින් එතකොට මේ සක්‍ර දෙවියන්ද්‍රෝ කිසිම පලිගන්න යන්නේ නැහැ. ඒකට ප්‍රතිඋත්තර බඳින්න යන්නේ නැහැ. එතුමා මේ ඉවසලා කටයුතු කරනවා. ඉතින් එතකොට අනිත් දෙවිවරු අහනවා, ඇයි ඔබතුමා මේ අර වගේ ප්‍රතිචාරයක් දැක්වේ? එතකොට මේ සක්‍ර දෙවියෝ කියනවා මේ දුර්වලයෙක් දැකලා ඒ දුර්වලයාගෙන් පලිගන්න යන එක නෙමෙයි ප්‍රබලයාගේ ස්වභාවය. ප්‍රබල තැනැත්තා කියලා කියන්නේ ඊට වඩා ගැඹුරක් එතන තියෙනවා. මේ තමාට වඩා දුර්වල තැනැත්තෙගේ ඒ තියෙන වැරද දැකලා ඒකට දඬුවම් කරන්න යන්න නැතුව, පලිගන්න යන්න නැතුව එයාට සමාව දෙනවා කියන එක අර සාමාන්‍ය මේ දුප්පතෙක්ව ඉඳලා දුර්වලයෙක්ව ඉඳලා ප්‍රබලයෙකුගේ වරද්දදී මුකුත් කරගන්න බැරිව බැරිකමට ඉවසනවා වගේ තනක් නෙමෙයි, ඊට වඩා ප්‍රබල විවසීමක් මෙතන තියෙන්නේ කියලා පැහැදිලි කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තා ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අහන්න අවශ්‍යද?
ඔව් ඔව්.
ස්වාමීන් වහන්සේ, මේක එදිනදා ජීවිතයේ වෙච්ච සිදුවීමක්. මට ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 2-3කට ඉස්සෙල්ලා මම අර පස් අත ගන්න හින්දා මගේ අතේ රෑෂ් එකක් හැදුනා. ඊට පස්සේ ඒක ක්‍රීම් ගාලා ඒව කළා, ඒක සුව වුණා. ඊට පස්සේ මේ ළඟදි දවසකත් මට එවැනිම දෙයක් වුණා. ඊට පස්සේ මම කල්පනා කරා ඇයි මට මෙහෙම වුණේ කියලා. එහෙම මේ කරනකොට මට ආයෙ මතක් වුණා මේ අර වතුරට පස් දාලා ඒ වගේ දෙයක් අත ගෑම නිසා තමයි මට එහෙම වුණේ කියලා. හැබැයි එහෙම මම කල්පනා කරනකොට මගේ අත හොඳටම සුව වෙලා තිබුණා. ඉතින් ඊට පස්සේ මට ඒක කල්පනා වුණා මේක හින්දා තමයි වුණේ කියලා. හැබැයි ඊට පස්සේ ටික දාලා පස්සේ ආයෙ මගේ අත ආයෙ අර විදියටම මේ කහන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ එතන උනේ හිත ලෙඩවීම නිසා කය ලෙඩවීමක්ද ස්වාමීන් වහන්සේ උනේ මොන වගේ දෙයක්ද උනේ?
වෙන්නත් බැරි නැහැ ඉතින්. මොකද හිතත් හදලා දෙනවනේ සෑහෙන කතන්දර. එතකොට හිතෙනුත් ලෙඩ වෙනවා. හිතෙන් තින් බලනවා දැන් තින් මේකත් කළා දැන් ආයෙ තාම කැසුවේ නැහැ නේ කියනකොට ඔන්න කතන්න ගන්නවා. වෙන්න පුළුවන් ඉතින් ඒකත්. මේ අර මතක් නොවෙච්ච වෙලාවෙදී එහෙම මොකක්වත් ගැටලුවක් නැහැ. දැන් ලෙඩෙත් සුව වෙලා තියෙනවා. අපි හිතන්න ගියාම ඕන්ට වඩා හිතින් ඕක හදලත් දෙනවා. ඒ කියන්නේ නැති පුංචි දේ පවා ලොකු කරලා දෙනවා අපේ හිතින්. ඔව් වෙන්න පුළුවන්. බැරිත් නෑ. මොකද අපේ හිත සෑහෙන මූලික වෙනවා විශේෂයෙන්ම චර්ම රෝග වගේ දේවල් වලට. හිතේ ඇතිවන ආතතියක්, හිතේ ඇතිවන සැකයක්, ඒව හරහා ඉතින් විවිධ චර්ම රෝග එහෙමත් හට ගන්නත් පුළුවන්. ඒ නිසා හිත මූලික වෙන තත්ත්වයක් ඇතම් රෝග වලට තියෙනවා. හොඳයි හොඳයි හොඳයි.
ඊළඟ පැනය චිත්තාට ඉදිරිපත් කරන්න පුළුවන්.
එරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි.
ඔව්
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මට මේ ප්‍රශ්නේ ඇත්තටම හරියටම වරනගා ගන්න පුළුවන් වෙයි දන්නේ. මම උත්සාහ කරනවා. මේ මට එතන කම්පොඩි පටලැවිල්ලක් තියෙනවා. මේ දැන් මම හිතන්නේ අද ස්වාමීන් වහන්සේ විස්තර කරපු එකත් මම හිතන්නේ බන්ජිව මහත්ය හපුටනක් වගේ තමයි. දැන් ශුන්‍යතාවයක ඉන්නකොට ස්වාමීන් වහන්ස එතන ඇත්තටම මමයා නැහෙනේ. එතකොට අපිට ඇත්තටම එතන විදර්ශනාවක් වෙන්නේ අපිට ඇත්තටම මුකුත් අත්දැකීමක් නැහෙනේ.
අත්දැකීමක් නැහැ කියන්න බෑ. අපි අත්දැකීම වශයෙන් සලකන්නේ මමයා හදන අවස්ථාව පමණද? එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් කිසිදු අත්දැකීමක් නැතුව දින්දලා තියෙනවා. එහෙම කියන්න බෑනේ. එතකොට අපි يعني මමයා හදන්නේ නැහැ කියන්නේ අත්දැකීමක් නැහැ කියන එක නෙමෙයි ඉතින්. එතෙන්දී සමහර විට කෙලස් වලට උපකාර නොකර කෙලස් පෝෂණය කරන්නේ නැතිව සිහියෙන් ගත කිරීමක් කියලා කියන්න පුළුවන්. ඉතින් අර වගේ ලොකු ෆ්‍රික්ෂන් එකක් නැහැ. ඉතින් මේ මොකද්ද يعني කෙලස් බරිතව කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන හිත වෙහෙසට ලක් කරගෙන ශෝක කරගෙන පටලවාගෙන ආතතියකට ලක් වෙලා ඉන්නා වගේ බරපතල අත්දැකීමක් නෑ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් භාවනාවේදී අපි අත්දකින්න එකක් තියෙනවනේ. මම දන්නේ කොහොමද වැරදියට ඒක හිතාගෙන ඉන්නවද කියලා. දැන් අර නින්දකට ගියා වගේ තැනක් තියෙනවා. එතන අත්දැකීම කියන්න බෑ. හැබැයි ඊට ඉස්සෙල්ල හිටියෙත් සතියේ, එළියට එන්නෙත් සතියෙන්. එතකොට අපි දන්නවා මේ හිටිය තැන අත්දැකීමක් නෑ කියලා.
හා එහෙමනම් එකක් වැඩක් නෑ ඇත්තටම. දැන් ඇත්තටම දැන් අපි විපස්සනාවේදී ඇතැම් යුගවල ඔය වගේ තැන්වලට එන්න ඉඩ තියෙනවා. නමුත් එතනින් ඒ නින්දට අවදි වෙන්න අවශ්‍යයි. ඒ නින්ද තුළ ගත කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි ඕනම තැනකදී සතෝ සම්පජානෝ කියලානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ, සිහියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව මොකද්ද වෙන්නේ කියලා දැනගෙන තමයි වාසය කරන්න තියෙන්නේ. නමුත් සමහර වෙලාවට හිත ගිහිල්ලා හේතු වෙනව ඔන්න වගේ නිකන් අඳුරු ගුහාවන් වලට ගිහිල්ලා පිවිසෙනවා. එතකොට ඉතින් අපි ඒකේ අඳුරු ගුහාවක මුළු ගැන්විලා ඉන්නවා වෙනුවට ඒ නිින්දෙන් අවදි වෙන්න අවශ්‍යයි. ඒ අඳුරු ගුහාවෙන් එළියට එන්න අවශ්‍යයි. එතන තමයි අපි දැනුවත් බවක් තියෙන්නේ. එතන තමයි සතිමත් බවක් තියෙන්නේ. ඒ නිසා ඇතම් යෝගාවචරින් මමත් දැකලා තිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ භාවනා කරනවා කියලා, විපස්සනා කරනවා කියලා ටික වෙලාවක් සතිය දිනු කළා ඔන්න දන්නේම නැහැ ගිහිල්ලා ඒ අස්සකට රිංග ගන්නවා. ඔළුවත් කඩම් පාත් වෙනවා. එතනලා සෑහෙන වෙලාවක් ඉන්නවා. ඊට පස්සේ ඔන්න අවදි වෙනවා. එතන ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔය ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට පුළුවන් නම් අපි දැන මේ හිතේ මොකද්ද වෙන්නේ කියලා දැක දැක ඉන්න පුළුවන් නම් ඒකයි වැදගත් වෙන්නේ.
ඇත්තනම් ස්වාමීන් වහන්සේ එතන තමයි මම හිර වෙලා ඉන්නේ. ඉතින් මට තේරෙන්නේ නැහැ. කියන්නේ මට තේරෙනවා එතන විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ කියලා. ඉතින් එතනින් මම එළියට එන්නේ කොහොමද කියලා තේරෙන්නේ
නැහැ. ඒකේ ඉන්නේ නැතුව සක්මන වැඩිපුර කරන්න පරයන්කේ නොකර. පරයන්කේ කරනවා නම් පරයන්කේ කරනවා නම් S2 ටිකක් අරගෙනත් කරාට කමක් නැහැ. මොකද S ඇහ වහගත්තොත් විතරයි අර වගේ තත්යකට යන්න හොඟක් දුරට අවකාශය තියෙන. හිතන්න දැන් අපි බිත්තියක් දිහා බලාගෙන භාවනාව කරනවා නම් අපිට ඕන නම් පුළුවන් එතකොට S2 අරගෙන කරන්න. මොකද බිත්තිය දිහා බලන් හිටියා කියලා හිත වෙන වෙන අරමුණු වල යන්නේ නැහැනේ. හැබැයි අර වගේ තැනකට ගිහිල්ලා හිර වෙන්නෙත් නැහැ. පුරුදු කළ යුතු විපස්සනාවට ප්‍රයෝජනවත් වෙන තත්වයක් නෙමෙයි. අපි ඒ නිසා එතනදී සතිය පාදක කරගෙන අවදිමත් බව පාදක කරගෙන ඔය වගේ තැන්වලින් හිත මුදවා ගැනීමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ටික කාලයක් යනකම් S2 පියාගෙන පරයන්ක භාවනාවේ ඉන්න එක ටික කාලයක් වළක්වන්න. වළක්වලා ඔය හිත ඒ පුරුදුලා ඉන්න තැනින් බේර ගන්න. ඊට වඩා වැඩගත් නිකන් සක්මනක යෙදෙන එක හොඳට S2 අරගෙන හිත දිහා බලාගෙන හිතට එන අරමුණු දිහා හොඳට තේරුම් ගනිමින් ඒ විමසමින් සංස්කරණ සිද්ධ වෙන ආකාරය දැක ගනිමින් ඒ සක්මනක යන නොගැඹුරු මේ සමාධිමත් භාවනාව ඊට වඩා වටිනවා. يعني ගැඹුරු සමාධියක් කියලා අපි හිතාගෙන ඉන්න තත්වයකට වඩා මේ හොඳ ප්‍රകൃතියේ හොඳට විනිවිද දකිමින් හිතේ පහළ වෙන සිතුවිලි තේරුම් ගනිමින් ඒ යන ගමන වැදගත්. එතන ප්‍රයෝජනයක් තියෙනවා. එතන නුවණක් වැඩෙනවා.
සක්මනත් වැඩි වෙලා කරන්න බැහැනේ. අර මත් වෙලා ඒකෙන් එළියට එන්නත් බැහැ. ඊට පස්සේ වාඩි වුණාම මේ ඉක්මනට ආය අර නින්දට වැටෙනවා
වගේ වෙනවා. නෑ එහෙමනම් කියන්නේ මෙහෙමයි. දැන් සක්මන කරද්දී උනත් හොඳට එළියක මේ එළියක පහළියක සක්මන් කරන්න. කියන්නේ හුලන් ටිකක් වදින ගහක් කොළක් තියෙන එහෙම තැනක සක්මන් කරන්න. මොකද අර වගේ නිකන් බ්ලූමි තැනක නිකන් අඳුරු තැනක නිකන් හිර වෙච්ච තැනක සක්මන් කරද්දී එතනදිත් හිත නිකන් හිරවීමක් වෙන්නේ. මොකද මේ නිවැරදි විපස්සනාවකදී වෙන්න තියෙන්නේ ඒ කියන්නේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන්න තියෙන හිරවීමක් නෙමෙයි. හිත හොඳ නිදහස් වීමක්. හිතේ ස්වභාවය නිකන් හාත්පස පැතිරීමක්. හැබැයි එකම අරමුණකවත් බැහැගත් නැතුව සිටීමක්. සමාධියක හිර නොවීමක් තමයි වෙන්න තියෙන්නේ. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මොකක්ද ඒක ලස්සන වචනයක් එනවා මේ සීමා මරියාදාවල් විමරියාදි කතේන චේතසා කියලා. ඒ කියන්නේ මරියාදාවක් නැහැ හිතට හිර වෙච්ච ගතියක් අහවල් තැන නිකන් කොටු වෙච්ච ගතියක් සීමාවකට පටු වෙච්ච ගතියක් හිතේ තියෙන්න බෑ. මං කියන්නේ ටිකක් එදිනදා වැඩ කටයුතු වලම නිරත වෙන්න. ඒ කියන්නේ ඉඳගෙන කරන භාවනාව ටික කාලයකට නවත්තන්න. එදිනදා කටයුතු වල මොකද්ද මේ හිත කරන්නේ? කොයි වෙලාවද හිතේ මේ ද්වේෂයක් පහළ වෙන්නේ? කොයි වෙලාවද හිතේ රාගයක් පහළ වෙන්නේ? කොයි වෙලාවද හිත විසිරෙන්නේ? කොයි වෙලාවද හිතේ සැක පහළ වෙන්නේ? කී කී ඒවා දැක දැක ටිකක් එදිනදා කටයුතු වල නිරත වෙන්න.
ඒක කරනවා ස්වාමීන්
වහන්සේ. ඒක ඒක විතරක් දැන්න කරන්න. කමක් නැහැ. ඒතර අරක ටිකක් මගහැරිලා යාවි. මොකද අර වගේ දෙයක් වරුදු කළා කියලා කිසි ප්‍රයෝජනයක් නැහැ.
ඒක තමයි මට තේරෙන්නේ නැත්තේ. දැන් එතන විදර්ශනාවක් වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. මේ සමහර වෙලාවට පැය දෙක තුන ඉන්නවා.
අපේ කිසි තේරුමක් නැහැ. කිසි තේරුමක් නැහැ.
ඒක තමයි. බොහොම තේන් ස්වාමීන්
වහන්සේ. හොඳයි.
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 බන්දු ජීව මහතා රැවත අතවිසීමක් කරන ඔබට දහම් ගැටලුවක් තිබේද?
අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට වෙලාව තියෙනවද?
විනාඩි 5ක් විතර දෙන්න පුළුවන්.
ඔව් ස්වාමීන් වහන්සේ, මේක මේ අද ධර්මදේශනාවට අදාළ නැහැ. මගේ දැනුවත් බව සඳහා එක මේ කෙනෙක් එක කරන සාකච්ඡාවකදී මතුවෙච්ච එකක්. දැන් සමහරක් අය එක එක අදිෂ්ඨාන කරලා තියනවා කියලා කියනවනේ. ඒ කියන්නේ මම දන්නේ ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් අපි හිතමුකෝ මෛත්‍රී බුද්ධ ශාසනයදී තමයි එයා නිවන් දකින්න කියලා එහෙම අදිෂ්ඨාන කරලා තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් දැන් මේ ජීවිතේ තව ඉන්නකොට, එතකොට ඒ අය භාවනා කරනවා නම් භාවනා කරනකොට ඒ අයට මේක භාවනාව තුළින් එහෙම පෙන්වා දීමක් වෙනවද? මේ මට නිවන් දකින්න පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනය තමයි කියලා එහෙම වගේ එයාව මේ පවතින මේ ශාසනයේදී විදර්ශනාවෙන් වැඩෙන්නේ නැතිව එහෙම ස්වභාවයක් එහෙම වෙන්න පුළුවන්. එහෙම කොයි හරි ධර්මයේ තියෙනවද ස්වාමීන් වහන්සේ?
එහෙම මම නම් එහෙම අහලා නැහැ. හැබැයි අට කතාවල එහෙම නම් තියෙන්න පුළුවන්. يعني සූත්‍ර දේශනාවල නම් මම කියවලා නැහැ. හැබැයි මම යම් යම් ගුරුවරුන්ගෙන් ඒක අහලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇතම් ස්වාමීන් වහන්සලා කියනවා මෙහෙමයි, ඒ බඳු අදිෂ්ඨානයක් තියෙනවා නම් يعني දැන් සංඛාරූපේක්ඛාවෙන් එහාට යන්නේ නැහැ. ඔන්න වගේ ප්‍රකාශ සඳහන් වෙනවා. මේ එන් එහාට යන්නේ නැතුව අතනම නිකන් රැඳෙන ගතියක් එහෙම තියෙනවා කියලා. එතකොට ඒ කියන්නේ ඒක ඉතින් ඒ තැනක් තමයි දැනගන්න ඕනේ. යාම දන්නවා නම් මේක මෙහෙම ප්‍රබල ප්‍රාර්ථනාවක් ක්‍රියාත්මක කරන හිත නැවත නැවත ඒකේ හිර වෙනවා. එහෙමනම් අන්න හිත නිදහස් වෙන්නේ නැතුව අර වගේ තත්වයක නිකන් රැඳිලා තියෙනවා. හිතන නිකන් ටැග් ගහිලා තියෙනවා වගේ ගතියක් සමහරට තේරෙන්න පුළුවන්. ඉතින් එහෙම එකක් සමහර මේ ගුරුවරු ප්‍රකාශ කරනවා මෙන්න මෙබඳු තත්වයන් තියෙනකොට සංකාරූපේක්ඛාවෙන් එහාට යන්නේ නැහැ. අර දක්වා දිනු කරගන්න පුළුවන් කියලා.
ඒක කියන තමයි මොකද? ඔව්. තව කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට කියවිච්ච එකක්. හොඳයි
ස්වාමීනි. හොඳයි. 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 දෙරුවන් සම්මා. පින්වත්නි, එහෙනම් අදත් අපි පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිරි ලෝකවාසීන් සමග අපි බෙදාගමු. සම්ප්‍රදාය අනුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.